ලක් දෙරණේ මොන සුබ නැවත් නැකතකින් ධර්මය හේතු ආවදාල දවසක් හැටියට සාසන ඉතිහාසයේ කියන බුද්ධ වර්ෂයෙන් 236ක් අවුරුදු 200 ගණනක් විතර ගියාට පස්සේ තමයි මේ අපූර්වත්වය අපිට ලැබෙන්නේ. එදා මෙදා තුර විවිධ හැලහැප්පීම් මැද ශාසන ධර්මයේ පවතිනවා, අතුරුදහන් වෙනවා, නැත්තට නැති වෙනවා, ආයි පහළ වෙනවා, සිංහල ජනගහණය නැතුව යනවා, ආයි ජනගහණය ඇති වෙනවා, ආදි වශයෙන් රටක් හැදීර පවතිනවා. ඉතින් මේ යුගයේ තමයි ධර්මය පුබුදුවා ගන්නටත් පුළුවන්. ඒ වගේම තේරුම් ගන්නට පුළුවන් හැකියාව තියෙන කාලය කියලා සලකනවා. ඒකත් අර රැලි ක්‍රමයක් වගේ මේ සියවසේ ආධ්‍යාත්මික සියවසක් හැටියට ලෝකයේම ආධ්‍යාත්මික අවබෝධය සඳහා නැගී සිටින සියවසක්. ඒ සියවසෙන් පස්සේ ආයි බිඳ වැටීම සිද්ධ වෙයි. කවදත් එහෙමයි. ඉතින් ජීවිත අවබෝධයේ පිණිස පවතින දහමක් කියවෙන තැනත් හරි අඩුයි, ඒ සඳහා යොමු වෙන පිරිසත් හරිම අඩුයි. ඒකට හේතුව මේක කරවිල වගේ තිත්තයි. තිත්ත දේවල් කන්න අකමැති වගේ, නමුත් ගුණාත්මක බවක් තියෙනවා, නමුත් තිත්තයි. සරල නැහැ, ටිකක් කල්පනා කරන්න, කැප වෙන්න, කාලයක් ධර්මය අහන්න, තේ වෙන්න සිද්ධ වෙනවා. තේරුම් ගත්තාම සරලයි. තේරුම් ගන්නකම් හරිය අපහසුයි. වාහනයක් පුරුදු වෙනකම් අල්ලන්නවත් බයයි. ඒක ඉතාම භයංකාර සිද්ධියක් බවට පත් වෙනවා, රථයක් පදවන එක. රථය ඉගෙන ගත්තාම එයා එයාගේ පහසුව වෙනුවෙන් ඒක භාවිතා කරනවා. බයිසිකලයක් පදින එකත් එහෙමයි. අල්ලන්නවත් කැමති වෙන්නේ නැහැ, වැටෙනවා. ඉතින් ඒක පුරුදු වුණාම එයාගේ පහසුව වෙනුවෙන් එයා ඊළඟට භාවිතා කරනවා. ඒ වගේ තමයි ධර්මයත් එහෙමයි. පුරුදු පුහුණු වෙනකම් වැරදීම් නැති වෙනවා, වැටෙනවා, ආයි නැගිටිනවා, කොහොම හරි පුහුණු වීම ඇති කර ගන්නවා. එහෙම කරගෙන යන කෙනා ඒ පුහුණු වීම අවබෝධයෙන් නැති කරගත්තට පස්සේ ඒක ජීවිතේ පහසුව වෙනුවෙන් එයා භාවිතා කරන දෙයක් බවට පත් වෙනවා. අලුත් පිරිස ඉන්නවා, පරණ අවබෝධයේ තියෙන පිරිසක් ඉන්නවා. ඒ සීල දෙනාගේම අවබෝධයන් පැහැදිලි වෙන විදිහට සීල දෙනාටම උපකාරක පිරිස ධර්මයේ දේශනා වෙනවා ඇති, කියවෙනවා ඇති. බලයි සාකච්ඡාමය කාලයක් හැටියටයි හවස් ජාමය වෙන් වෙන්නේ. ඉතින් මොනවද අපි සාකච්ඡා කරන්න ඕනේ? හොඳයි, අහන්න. අවබෝධය පිණිස, නිවන පිණිස පවතින කරුණු විතරක් අහන වෙන දේවල් නම් අහන්න එපා. ලෝක ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ, විසඳන්න බෑ. අරහාමුදුරු කියන බණ හරිද, මේ හාමුදුරු කියන බණද හරිද කියලා ඒවා අහන්නත් එපා නේද? තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය සහ නිවන පිණිස පවතින දේවල් පමණක්ම අහන්න. ඔක බලා ගන්න ඕන. අලුතෙන්ම ආපු අයට එකතරා තිරමක ප්‍රශ්න තියෙනවා. ආපු පිරිස පරණ අය, මාසයක් අවුරුද්දක් ආපු පිරිසට තවත් ප්‍රමාණයක ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගොඩක් අඩු වෙලා. ඉතින් එක එක තරාතිරම් වල ඉන්නේ හැමෝම. කමක් නැහැ, කුමන තරාතිරමකට වුණත් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අපි උත්තරයක් සපයන්න ඕන. සාමාන්‍යයෙන් ඔලූඩ බරක් අරගෙන ගිහිල්ලා ඒක බිමින් තිබ්බහමත් අපි කියනවා ආන්න නිවන් දැක්කා වගේ කියලානේ. සම්බේස වෙලා දුර ගිහිල්ලා යොන්න නිවන් දැක්කා වගේ. ඒක එක ප්‍රමාණයකින් ඒ සිද්ද ඈ එච්ච සෑල්ලුවක්. ඒ නැත්තම් දරුවෙක්ගේ ගෙදරකට හරි රටකට හරි ගොඩාක් දුරක් මහන්සියලා ගිහිල්ලා ගිහිල්ලා ඔන්න ගෙදරට ගියාම ගේ මිදුලට ගියාම හුස්ම ගන්න යාන්තම් ඇති නිවන් දැක්කා වගේ කියලා කියනවා. ඒත් එක්තරා ප්‍රමාණයක සැහැල්ලුවක් තමයි. ඊළඟට සමාධීන් නිසා කෙලෙස් යටපත් වීම නිසා ඇති වෙන සැහැල්ලු තියෙනවා. ඒක తాවකාලික සැහැල්ලුවක් බවට පරිවර්තන වෙනවා. ඒ නිසා ජීවිතේ යම් යම් ගැටලු විසඳුනහම නේද එක එකයි කියනවා ඔන්න සැහැල්ලුවක් කියනවා. නැත්තම් දරුවෝ විවාහ කළා හැරෙ මෙහෙ දුන්නාම ඕ මම බරෙන් නිදහස් කියලා කියන්නේ නැද්ද කියනවා. ඒකත් දෙක සැහැල්ලුවක් වෙන්නේ නැති. ඈ ඔන්න දරුවෝ විභාගයෙන් පාස් වුණාම දරුවට රස්සාවක් හම්බ වුණාම ඔන්න කියන ඒකත් සැහැල්ලුවක්. ඉතින් ඔයගේ සැහැල්ලු ගොඩායි. ඔහොම ඔහොම යනවා. ඊළඟට ගැඹුරින් අපි යන්න ඕන මනසට. මනස ගිහිල්ලා අපේ මේ දෘෂ්ටිවල තියෙන බර සැහැල්ලු කිරීම. ඉතින් ඒ බර ඒක අඳුන ගන්න මේ ආධ්‍යාත්මික ගවේෂණයේ යෙදෙන්න ඕන. එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ස්වභාවය පිළිබඳව එයාට හැඟීමක් අදහසක් නැහැ. මේ ආධ්‍යාත්මික බරක් තියෙනවා කියලා හිතාගෙන හිටියේ ඉන්නේ අපිට මේ බාහිර බරවල් සහ දේවල් පමණයි තියෙන්නේ කියලා. ඒ ආධ්‍යාත්මික බර තේරුම් අරගත්තාම ඒක දෘෂ්ටිවල බර ටිකෙන් ටික බිම තියෙනවා. මානසික බර ටිකෙන් ටික බිම තියෙනවා. ඒක බිම තියාගෙන තියාගෙන යනකොට ඉතින් ඒවත් ඒකටම අදාළ තමයි. ඒක නිදහස් වෙනවනේ. කොහොම හරි ඒ සැහැල්ලුවක් නෙවෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම සියල්ලම පහාණය කරනවා. එහෙම නැත්නම් පහ කරනවා. එහෙම නැත්නම් දුරු කරනවා. එහෙම නැත්නම් බිමින් තියනවා. සියල්ලම බිමින් තියපු කෙනෙක් බවට පත් වෙන. මුකුත් දරාගෙන ඇවිදින කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව සියල්ල බිමින් තිබ්බ කෙනෙක් බවට පත් වෙන. කවුද? මම කියන කෙනා තුල දරාගෙන ඉන්න දේ සියල්ල බිමින් තිබ්බහම මම එක් හොයාගන්න බෑ. නේද? එම් කරා කෙනෙක් හොයාගන්න බෑ. මේ මම කියන කෙනෙක් සැකසීලා තියෙන්නේ අර රාශීක ඇලීම් ගැටීම් වල වේගයක් තුල. සියල්ල බිමින් තිබ්බ තැන, සියල්ල අතහැරීම කර තිබ්බ තැන මනසේ එතන දෙයක් නෑ. අපි හිතනවා මේ අතහරිනවා කියන්නේ ද්වේෂ කරනවා කියලා. නෑ, ද්වේෂ කිරීම නෙමෙයි. එහෙනම් මේ අමතක කරනවා. ඒ ආව මට පේන්නේ නැතුව වෙන මතක් නොවන විදියට කරනවා කියලා. එහෙම නෙමෙයි. මතක් වෙද්දී කමන්නේ. මතක් වෙද්දී එහෙම හොත් එම් හරි වැඩේ නෙවෙයි. මිනිස්සුන්ට අතහරිනවා කියලා ඉවරලා දරුවෝ ස්වාමියා නේද, ස්වාමි දියණිය අමතක වෙන මට්ටමක් හදාගන්න බෑ. එහෙම නෙවෙයි. මතක් වුණාට පස්සේ යන්නේ ඒ අය නිසා අපිට පීඩාවක් නැත්තම්. ඒකවල පීඩාවක් පවතින දේ තුළ තමයි අපි මේ සමබරතාවයක් ඇති කරගන්නේ. පීඩාවක් නැති දේ කියන්නේ අපිට දැන් ඔන්න මතක් වෙනවා කියමක ඔබේ නිවස. සෑමවිට මතක් වෙනවා. මං අහන්නේ එකම විදියටද සියලු දෙනාට තමන්ගේ නිවස ෆීල් වෙන්නේ දැනෙන්නේ? නෑනේ. ආන්න වැඩේ අන්න හොරේ අහුණා. හැබැයි කාඩක් තියෙන ගියා. කාඩක් තියෙන වාසස්ථාන. හැබැයි ඒක විදියට නෙමෙයි දැනෙන්නේ. තව එක කෙනෙකුට කලකිරීමෙන් දැනෙන්නේ. අඩුවක් පාඩුවක් තියෙනවා ගේ හදා ගන්නවා අයියෝ කියයි ඉන්නවා. තව එක කෙනෙකුට නිකම් විචිකිච්ඡාවකින් දැනෙන්නේ. මේක මට අයිතිද නැද්ද කියන ප්‍රශ්නෙක විචිකිච්ඡාවක් තියෙනවා. තව එක කෙනෙකුට ඒක පිළිබඳව රැක ගැනීම සහ සංවර්ධනය පිළිබඳව තියෙනවා. තව එක්කෙනෙකුට ඒක මගේ කියන දැඩි උද්වේගකර භාවයත් එක්ක පවතිනවා. තව කෙනෙකුට ඒක ඉතාම සැහැල්ලුවෙන් නිදහසෙන් දැනින්නවත් නැති හිතට වේදනාවක් නැති සිද්ධිදාමයක් බවට සිද්චිත්‍රයක් වගේ සරලව පේන පටන් ගන්නවා. මේන්න මේ වගේ තමයි. ඒ අධහැරීම කියන එක පවතින්නේ ඒ මතකයේ ආවට කමන්නේ. ඒ මතකයේ තුල වේගකාරක ස්වභාවයක් නැත්තම් අපි යන්නේ දෙන්න කියනවා අධහැරීම කියලා. තණ්හා වේගයක් ඒක බලපවත්වා නැත්තම් එතන අපි කියනවා අධහැරපු දෙයක් කියලා. නේද? දැන් අපි කිව්වොත් මේ එහා පැත්තේ බිල්ඩින් එකක් හදාගෙන යනවා කවුද ගියා. අපි ඔබට කියන ඒ ගේ අතහරින්න කියලා. ඔබ මොකද කියන්නේ? ආමඳුනේ ගේ අතහරින්න දෙයක් නැහැ මං හරියට දැක්කෙත් නැහැ. ඒකෙන් දෙන උත්තරේ තමයි ඒක නම් අතහරින්න දෙයක් නැහැ මම දැක්කෙත් නැහැ ඒ නිසා ඇති වෙන වේදනාවල් ඒ නිසා ඇති වෙන පීඩාවල් මට ඇත්තෙත් නැහැ කියලා කියයි. එහෙමනම් ඔබ සැබවින්ම මේ බිල්ඩින් එක අතහැරලා නේද? ඒ නිසා වේදනා නෑ, ඒ නිසා සංවේග සන්තාප නෑ. ආ නේද අතහැරලා. ඔබ යමක් අල්ලගෙන නම් ඒක ඔබට දැනෙන්නේ කොහොමද? ආ මේ වේදනා සංඥා සංකාරය පහළ වේගෙන එනවා. දැන් ඔය ඔක්කොම අතහරින එක ලේසි කියමුකෝ. ඉඩකඩන් අතහරින්න පුළුවන් ඈ. ඔය යාළුව මිත්‍රය අතහරින්න පුළුවන්. නමුත් මේ අතහැරින්න කතා කරන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. මොකද කතා කරන්නේ? සක්කාදිට්ඨි මමත්වය අතහරින්න කියන්නේ. මේ මමත්වය අතහැරීමට අර භෞතික දේවල් වලට උනත් තියෙන දැඩි ආසත්ත භාවයේ තිබුණොත් යන්න බෑ. ඒවත් මනසින් අතහරින්න වෙන්නේ ඒක. ඒක 100ට 55ක් අතහැරුණා නම් ඇති. 40ක් තිබුණා 45ක් තිබුණායක 55ක් අතහරින්න. වැඩි ප්‍රතිශතයේ අතහැරීම කියන පැත්තට බර දෙන්නේ. ඊට පස්සේ අපි හිතන්නේ හිතට පුදුමාකාර විදිහේ නිදහසක් දැනෙනවා. අතහරින්න තියෙන වේගය, අතහරින්න තියෙන චින්තනය, අතහරින්න තියෙන සංකල්පය, අතහරින්න තියෙන දෘෂ්ටි, අතහරින තියෙන වචන, අතහරින තියෙන්නේ අතහැරීම. ඒක තේරුණාද? අතහරින තියෙන්නේ අතහැරීම. කෙනෙකුට ඒක ප්‍රශ්නයක්, තව කෙනෙකුට ඒක ගැඹුරින් සිතා බලන්නට අවකාශයක්. ඔබ ඒ ගැන සිතා බලන්න අවකාශයක් සලසා ගන්න, ඉඩක් සලසා ගන්න ඔබේ මනස තුළ. අතහරින්නට තියෙන්නේ කෙටියෙන්ම කියතොත් අතහරීම. මොකද පුදජනේ අතහරිනවා කියන්නේ භයානකයි. ආය අතහරින්නේ තව දෙයක් අල්ලගෙන. සී අතහරින්නේ 1000ක් අල්ලගෙන. සිය අතහරින 1000ක් අල්ලගෙන. දැන් මේ කියන්නේ මේ වගේ අතහැරීමක්ද? සමහර අය අතහරිනව නිවන් පිණිස. නිවනට වැඩි අගයක් දීලා අරවට පොඩි අගයක් දීලා ඒක කුණු වෙනවා, කැඩෙනවා, බිඳිනවා, වැඩක් නැහැ කියලා ඉවරලා අතහරිනවා. කුණු වෙන්න දෙයක් නැහැ. මොන කවුද කියන්නේ මේ කුණු වෙනවා කියලා? මන්නත් දැකලා නැහැ කුණු වෙච්ච. කුණු වෙනවා කියන්නේ කුණු වෙන්න දෙයක් නැහැ මේකේ. ජරාවටපත් වෙන්න දෙයක්වත් නැහැ මේකේ. මරණයටපත් වෙන්න දෙයක්වත් නැහැ මේකේ. අනේ වෙන ටිකක් තේරෙන්නේ නැහැ නේ. නේ මේක කුරු වෙන්න, ජරාවටපත් වෙන්න, මරණයටපත් වෙන්න දෙයක් නැහැ කිව්වහම මේක ඔබට තේරෙන්නේ, මේක තේරුම් ගන්න අමාරුද? ඔව් මේ එක එක ස්වභාවයන් වලට එක එක එක්කෙනා ඒකේ යම් කිසි අගයක් දෙන එකනේ. ඔය එක එක කියන්නේ ජරාවටපත් වුණා, මරණයටපත් වුණා, කුණු වුණා, මැරුණා, මෙහෙමයි පිළිකුල් කියලා කියන්නේ. කෙනෙක් පිළිකුලෙන් දකින්න දේ තව කෙනෙකුට පිළිකුල් නැහනේ. කෙනෙක් බයින බයින් දකින්න දේ තව කෙනෙක් බයින් දකින්නේ නැහනේ. ඔව් දැන් ඔය අපි දන්නේ මේ මෝචරි වල එහෙමයි. මෝචරි එම්බාම් කරන මිනිස්සු මිනි හතර පහ කොහොම දීදී ඒක ඇතුළෙම නිදා ගන්නවා. ටිකක් කපාගෙන ගිහින් ඉවරලා මගදී නිදිමත. ඒ මිනිහා නිදාගෙන ඉවරලා තමයි අයින් ටික කපන්නේ ඉන්නේ. ආනාපාන සතියක් වඩාගෙන ගියාම ඒක හුස් ඔක්කොම අතහරිනවා, හුස්ම පිළිබඳව සිහිය රැඳෙන්න පටන් ගන්නවා. එතකොට එතන මම භාවනා කරනවා කියන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මම භාවනා කරනවා කියන ස්වභාවයෙන් හුස්මට විතරක් ඇලෙනවා, අනිත් ඒවා ඔක්කොම අමතක කරනවා. එහෙම යනකොට අපිට මේ චින්තනයේ සම්පූර්ණ නිදහස් වීමට හැකියාව නැහැ. අවසානයේ මේ භාවනාව තත්හරින්න සිද්ධ වෙනවා. දැන් අපි කොච්චර අත්හැරීම පුරුදු කරනවා නම් දැන් අත්හැරීම ගැන අපි කතා කරලා අත්හැරීමත් අත්හරින්න වෙනවායි කියන කතාවක් මතක් කරන්නේ. ඒ වගේම වචන වලින් දේශනා කරලත් අවසානයේ මොකද්ද කියන්නේ? වචනත් බොරු. වචනත් අත්හරින්න. වචන වල සත්‍ය නැහැ කියලා කියනවා. දැන් මෙතන පූර්ණ අත්හැරීමක් සිද්ධ වෙනවා ධර්ම අවබෝධය පිණිස. අතන ආනාපාන සතියේ යා එළඹ ගන්නවා. ඒ නිසා බුදුරජාණන් සේම ආනාපාන සතියේ පිළිබඳව ගිහිල්ලා ඒකත් අතහරින්න සිද්ධ වෙනවා. දැන් ඒකනේ මේ ලෝකයේ ස්වභාවය. මේ අපි නිරන්තරයෙන්ම දැන් අපි පඩිපෙළක් නගිනවා කියමුකෝ. පඩිපෙළක් නගින්න නගීමේදී අපි නිරන්තරයෙන් මොකද කරන්නේ? අපි තිබ්බ පඩිය අතහරින්නේ නැද්ද? ඊළඟ පඩියට යනවා. ඒ පඩිය අතහරින්නේ නැද්ද? අතහරිනවා. මෙහෙම අතහැර අතහැර යන ගමනක් තියෙනවා. අතහරින්නේ නැත්තම් අපි ඉහළට යනවද? නෑ. ආන්න එක වෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන් අතහැරීම තුළ කෙනෙක් ඉහළට යනවා. සම්මුතියෙත් එහෙමයි. අර ශ්‍රාවින් වහන්සේ කෙනෙක් ඇදීලා අර තියෙන ගෙදර දොරේදී ඔය තියෙන පොඩි පොඩි දේවල් ටිකට ඇරිලා හිටියනම් එහෙම අම්මගෙන් තාත්තගෙන් හම්බෙන අක්කර ගාලා ගන්න බලන් හිටියනම් ඒව තාමත් ඒ ඈ පුංචි පුංචි දේවල් වලට ඒ නිරන්තරයෙන්ම අතහැරියා. ඊළඟට අපිට හම්බෙන භාවනා මධ්‍යස්ථානවල එහෙම අපි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානවල මහනුනේ කිසි දුකක් නැහැ. ජීවිත රක්ෂණය තියෙනවා, වෙලාවට ගිලම්පස ටික හම්බෙනවා, දාන ටික හම්බෙනවා. එහෙම මේමයි එහෙම අතහර අතහර ආවේ නැත්තම් එහෙම ඉවරයි නේද? දැන් මම ලොකු රාජමහා විහාරයක මුලින්ම මහාන වෙලා හිටිය සියන්නිකායේ කෝටිපති පන්සල. ඒකෝර අපි මුලින්ම මම පිරිවෙන් බෙන්ස් කාර් එක පිරිවෙන් යන්නේ. එතකොට භෞතික ඇසෙන් බැලුවහම මුතිනි අඩුපාඩුවක් නැහැ. ඔක්කොම පාසුකම් තියෙන සම්පත් තියෙන ඉන්න තිබ්බා. භෞතිකෙන් කල්පනා කරන මේක නෙවෙයි, මේක නෙවෙයි. අපිට ඕන මානසික සහනයක් ඕන. එහෙමනම් සහනේට නම් අපි නිරන්තරයෙන් අතහරින්න ඕන. මේ අතහැරීමේ ඌමනාව තිබ්බටම මේක දකින්න බෑ. මේකට කල්යාණ මිත්‍රත්වයේ ඕන. දැන් ඔබේ ජීවිතේ එපා වුණයි කියලා නිවන් දකින්න බෑ. නැතා මේ සියදිවි හානි කරගන්න ලංකාවේ වසරකට 5000 නිවන් දකින්න බැරිව 5000ට. හැබැයි ධර්මයේ තිබ්බනම් ඒගොල්ලෝ නිවන් දකිනවා. ධර්මයේ නැති හින්දා නිවන් දකින්න බැරි වෙනවා. ඒ නිසා අපි අර ඉන්දියාවෙන් ආපු භාවනා ක්‍රමම නෙමෙයි බුදුහාමුදුරු කිව්ව ආනාපාන සතියක් තියෙනවා. එක කරන වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමයට පුරුදු කරන්නත් පුළුවන්. ඒක එක සූත්‍රයක් විතරයි. ආනාපාන සති භාවනාවල් වගේ ප්‍රකට වෙච්ච මේ ප්‍රදේශයක ඒගොල්ලන්ට මේ ආනාපාන සතියත් එක කොහොමද නිවන් දකින්නේ කියලා කියලා දුන්නා. ඒකත් එක්තරා ක්‍රමයක් තියෙනවා. ඒකෙදි අර හුස්ම පිළිබඳව අනිත්‍යතාවයෙන්, ඒ කියන්නේ හුස්මටත් නොඇලෙන ක්‍රමයකින් කරන ආනාපාන සති ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මේ හුස්ම පිළිබඳව ඇති කරගන්න සංස්කාරක සංස්කාරයක් නැතුව ඒකත් අනිත්‍ය කොට දකලා දකින ක්‍රමවේදයක් තමයි සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී විග්‍රහයක් කරන්නේ. නමුත් ඒක අපි පසු කාලීනව ඒක අර අනවබෝධයේ පැහැදිලි කිරීම කරන්න ගිහලා නැවතත් අර පරණ හින්දුන්ගේ කරන ආනාපාන සතියට කිට්ටු වෙන්න ගියා. එහෙම නැතුව අපිට මේ අර සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන තැනින් අපිට පුබුදවා ගන්න තියෙන දහමක් තියෙනවා. මනස හිස්සෙනකොට ඕනෑම කෙනෙකුට ඉතුරු වෙන්නේ ආස්වාස ප්‍රාස්වාසය හද ගැස්ම වගේ දේවල් විතරයි ස්වභාවයෙන්. ඒක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ අවධානය යොමු කරන්න ගියොත් එහෙම ඔබ සිහිය එක තැනක තියාගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොට ඔබේ සිහිය දැඩිසේ එතෙන්ට විහිස්සටපත් වෙනවා. නිරන්තරයෙන්ම විමුක්තිදායී ආකාරයකට නිදහස්ව සිටිනකොට ස්වභාවයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියේ ස්වභාවයෙන් සිද්ධ වෙන්නට ඉඩ හැරලා ඒක මම මගේ ආත්මය කොට ගන්නා නැති ස්වභාවයකින් පවතිනවා. ඉතින් අර ඒ ආනාපාන සති භාවනාවල් බුදුරජාණන් වහන්සේ හින්දු ක්‍රමයට වඩා වෙනස් විදිහකට පැහැදිලි කළ එක සූත්‍රයකින් එනිවම් මග තෝරුම් ගන්නත් කරපු දේශනාවල් වල එක සූත්‍රයක් විතර හැමෝටම කියපු සූත්‍රයක් නෙමෙයි ඒක. හැමතැනම කියපු එකකුත් නෙමෙයි ඒක. ඒක අර දැන් නවදිල්ලියනේ නේද? ඉස්සර කුරු රට කියන්නේ දැන් නවදිල්ලිය. නවදිල්ලියේ තාම ස්ථානයක් තියෙනවා. එනවා මේ දේශනා කරපු සතර සතිපට්ඨානයේ දේශනා කරපු ස්ථානය. දැන් නම් මම හිතන පොඩ්ඩක් පිරිසුදු කළා දැන් නැත්නම් ඉස්සර මිනිස්සු මේ ඔක්කොම කුණු කන්දවල් ගෙනින් දැන් මෙතෙන්ට මේ මේම ඒක ඒ ගුරුවරයා දෙන්නේ කවුද? ගුරුවරයා මොන මොඩලයකටද ඒක දෙන්නේ කියලා බලන්න ඕන. මොන විදියකින්ද අපි ඒක දෙන්නේ කියලා බලන්න ඕන. ඒක දෙන විදියට තමයි ඒක දෙන්න පුළුවන්. ඒ ඔය ප්‍රාණයාම හරි මේ පැත්තෙනුත් දෙන්න පුළුවන්. ඒ පැත්තට නැඹුරු වෙන්නත් දෙන්න පුළුවන්. දැන් යෝග ශාස්ත්‍රයේ පැත්ත අඳුනගත්ත විදිහට එයා ඒ පැත්තට නැඹුරු කරලා දෙන්නත් පුළුවන්. නමුත් අපිට මේ හුලන් නෙමෙයි අබෑටයක්වත් අල්ලගන්නේ පැත්තකට වඩස ගෙනියන්නයි හදන්නේ. ඉතින් ඒ නිසා අපි විදර්ශනාවෙන් මේක තේරුම් කරගන්න උත්සාහ කරන එක තමයි ගොඩාක් හොඳ. මේ එහෙම දැන් එහෙමම එල්ලෙන්න උමනාවක් නෑ අපිට. දැන් සමහර අය හරි කැමති මොකක් හරි එක කායගත සති ඉරියාපත භාවනා පිළිබඳව ඒ වගේ දෙයක එළඹගෙන ගිහිල්ලා ඒවා හොඳයි ආරම්භයක් ඇති කරගන්න. ආරම්භයක් ඇති කරගෙන පොඩි පුහුණුවක් අවබෝධයක් ලබා ගන්න හොඳයි. නමුත් එතනින් එහාට විදර්ශනා ඥානය තමයි ඕන. ධර්ම අවබෝධය වෙන තුරුම අවශ්‍ය කරන විදර්ශනාව. ඒ විදර්ශනාවෙන් පස්සේ තමයි අවබෝධයෙන් පස්සේ තමයි යාගේ තුල භාවනාව තියෙන්නේ. භාවනා භාවිතා කිරීම සඳහා යාට දහමක් ලැබිලා තියෙනවා. ඒක ස්වභාවිකව පවතින දෙයක්. ඒ ස්වභාවිකව පවතින දහම ඊළඟට යාතුල භාවිතාව નિરાයාසයෙන් සිද්ධ වෙන පටන් ගන්නවා. ඒක ආයාසී භාවනාවක් නෙමෙයි નિરાයාසී භාවනාවක් පටන් ගන්නවා. දොර નિરાයාසී භාවනාව තුලින් එයාට ලොකු ගමනක් යන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ විදර්ශනාත්මකව බැලීම තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. අපි සරලව පොඩි භාවනාවක් මොනවා හරි අඳුරගෙන කරනවට වැඩිය හොඳයි ටිකක් ගැඹුරින් ධර්මයේ පිළිබඳව හදාරලා විග්‍රහ කරගෙන තේරුම් අරගෙන අවබෝධ කරගන්න උත්සාහ කරන එක. ආනාපාන සති භාවනාව ගොඩක් ඒකට ඇලුම් කරනවා නම් සතුටු නම් ඒකත් කරන්න ඕන. දැන් ඒකේ නිකන් පොඩ පොඩ කර කර ඉඳලා හරියන්නේ එක දිගට කැප වෙලා ඒක ධාන තල දක්වා යන්න ඕනේ. ඊට පස්සේ යාට ඒකෙන් බැහැර වෙනවද නැද්ද කියන තීන්දුවක් ඇති වෙනවා. ඒකේ තියෙන සුවයත් පිළිබඳව සහ ඒකේ තියෙන බැරරුම්තාවයත් එක්ක දෙකම අවබෝධයට පත් වෙන්න පටන් ගන්නවා. සමහර අය හැබැයි සමාධියට ඇලෙනවා. ඇයිල පුරුදු වුණාට පස්සේ මෙවැනි විදර්ශනා ඥානයක ගුණයක් වැටහෙන්නේ නැත්නම් එයා කියනවා බෑ බෑ මට ඒ සමාධියත් හරින්න බෑ කියනවා. ඒත් ඒ සමාධියෙම ඉන්නවා. කියලාත් හරින්න බෑ. දැන් අර සමහර මම අඳුරන හාමුදුරු කෙනෙක් එහෙම හිටියා. උන්වහන්සේ ආලෝක කසීනේ වඩාගෙන එහෙම සතර ධාන වඩලා ඉන්නවා. ඉතින් උන්වහන්සේට මේක පැහැදිලි කරාම තේරෙනවා. නමුත් අතහරින්න බෑ ගෝ. මට මේ ආලෝක සංඥා අතහරින්න බෑ. දැන් මේක මම වඩාගෙන ඉන්නවා. මේක වඩලා ඉතින් මම මෙතනින් ගිහිලා දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒ නිසා හොඳම වැදගත් තමයි මේ විදර්ශනා ඥානය කියන එක මුලින්ම වඩා දිනු කරගන්න එක තමයි. ඒක අමාරු කාර්යයක්. ඒක ටිකක් කලුබරළු පාරක් යනවා වගේ වැඩක්. අර කිසි විදර්ශනාවක් නැතුව සාන්තව ආනාපාන සතියක් කරනවා වගේ නෙමෙයි විදර්ශනාවක්. විදර්ශනාවක් ටිකක් රළුයි. ඒක ටිකක් ඔළුවට කරවිල වගේ තිත්තයි. ඒක අමාරුයි. අමාරු මාවතක්. නමුත් ශක්තිමත් ගමම් මාර්ගක් තමයි මේ අපහසු වුණත් විදර්ශනා ධූරේ. මේමයි තියෙන්නේ අපේ සිතේ අතහැරීම කියන එක කරන්න අවශ්‍ය නැහැ. අවබෝධය ලැබුණොත් ඉබේ අතහැරෙනවා. තමන්ට තියෙන්නේ පාඩුවේ ඉන්න විතරයි ඉබේ අතහැරෙනවා. අත්හරින්න ගියොත් තමයි අතහැරෙන්නේ නැත්තේ. අත්හරින්න ගියොත් අතහැරෙන්නේ නැහැ. ලෞකික සමාධියක් ලැබෙනවා. ලෞකික ඒ භාවනාවක් වැඩුවොත් විදර්ශනා සමාධියකදී ලැබෙන්නේ සම්මා සමාධිය. කියන්නේ කිසිම දෙයකට නොබැඳුණු සමාධියක්. ඒ කියන්නේ සංඥාව දැන් අර අපි හිතමුකෝ යමකට බඳවලා ඇති කරගත්ත සමාධිය තියෙනවා. එතකොට අර හැම දෙයකින්ම වෙන් වෙලා ඒ අරමුණේ විතරක් ඉන්නවා. මේක අරමුණක් චේතනාවක් නැති සමාධියක්. චේතෝ විමුක්තික සමාධියක්. එතකොට වෙනස අරක එක අරමුණක් තියෙනවා, මේක කිසිදු අරමුණ නැහැ. එතකොට මේක ආවේදිතයි අරක වේදිතයි. වේදිත සමාධීන් වඩලා බලන්න ඉහළට ගියොත් එහෙම සතුට දැනෙන පටන් ගත්තාම දෝරි ගලා සතුට හැදෙන්න සතුට දවස් ගණන් එක දිගට හිතේ සන්තෝෂය ප්‍රීතිය තියෙනවා. ඒ වගේම තමයි කොයි බාහිර තැනකින් මොකක් හරි හේතුවකින් දුකක් හිතට ඇති වුණොත් දවස් ගණන් යනකම් පිච්චෙනවා. ඊළඟ සමාධිය නැති වුණොත් එහෙම පොඩි වේදනාවක් හරි ඔළුවට මොනවා හරි දෙයක් වැටුනොත් එහෙම ඒකෙන් පිලිස්සිලා යනවා. යා පිච්චිලා යනවා. සංවේදීත්වය වැඩෙන්නේ සමත භාවනාවන් වලින් වැඩෙන්නේ සංවේදීත්වය. සංවේදීත්වය වැඩි වෙනවා. එයාගේ වරදක් නැහැ, අනිත් අය වගේ රුදුරු නැහැ. නමුත් මානසිකව එයා පිච්චෙනවා. දරන්න අමාරුයි. ඒකනේ ගොඩාක් අයට මේ සමාධි වඩන අය මිනිස් සසුරෙන් අයින් වෙනවා, ඈතට යනවා, කැලේ යනවා. සංග විලා ජීවත් වෙන්නේ ඒකයි. එනිසා ඒ පැත්තට වැඩි යන්නතු මේ විදර්ශනා ධූරයෙන් මේක පැහැදිලි කරගන්න මතක් කරන්නේ. මනස අල්ලගත්තොත් සියල්ල අල්ලගත්තා. මනස අතහැරියොත් සියල්ල අතහැරියා. ඊට පස්සේ තේරෙන්නේ කහන්න පුළුවන් ඇයි අපි මනස අතහරින්නේ කියලා. එමත් අසන්න හිතෙනවා. මොකද හේතුව මනස දුකක් වගේ තේරුම් ගත්තේ නැති කෙනෙක් නේද? දැන් පොඩි ළමේ කුප්පිලාම්පුව ළඟ සෙල්ලම් කරනවා. එයා කුප්පිලාම්පුව ආසෙ දැන් මේ කරගෙන තියන්න හදන කොට පැත්තකින් කෑ ගහනවා. ඔක මෙයාට දෙන්න ඕයි කියලා. එයා දන්නේ ඒකේ තියෙන දරුණු බව නේද? දන්නේ නැහැ. ඒක ගැන එක හොඳට අවබෝධය තියෙන්න ඕනේ. මනසට මනස තමන්ට පීඩාවක් වෙලා දුකක් වෙලා නැතිව කල්පනා කරන්නේ ඇයි අපි මේ මනස අත්හරින්නේ? මොකටද අපි අත්හරින්නේ? ශෝකනේ. දැන් ඔය ගොඩක් පොසත් දානෙ එහෙම තියෙන පවුල වල සමහර දරුවෝ අහනවලු බුදුහාමුදුරු දුකයි කියනකෝ ජීවිතේ දුකක් නැහැ නේ ශෝක් නිගිනවා. හේතුව ඒගොල්ලෝ තරණුවේ හිතන හිතන දේවල් ටික ඒගොල්ලන්ට තියෙන නිසා කො බුදුහන්ව දුකක් කියලා කතා කරන කොයිද මේ කො දුකක් කියලා ගන්න නැහැනේ. එහෙමත් තයි ඉන්නවා. එහෙම කෙනෙක් තමයි සිද්ධාර්ථ කුමාරයා නේ. දුකක් කියලා දෙයක්වත් අඳුරගෙන හිටියේ නැහැ මුලින්. ඒ නිසා තමයි කවුද ලෙඩ වෙච්ච අය, කවුද මහලු වෙච්ච අය, කවුද මරණයටපත් වුනේ, මිනිස්සු මැරෙනවද කියලා පවහන සිද්ධ වුණේ ඒක. හොඳින් දුක්ඛ සත්‍ය තේරුම් ගන්න, වටහා ගන්න. හොඳට දුක තේරෙන්න නම් වැඩිහිටියන්ට උපස්ථාන කරන්න යන්න ඕන. ආච්චි අම්මල සීයලා ඉන්න ඇයට, තරුණ එහෙම ඉන්න ඇයට යන්න ඕන උපස්ථාන කරන්න. කැතගුණ වදින්න. ඔන්න එතකොට තේරෙනවා දුක්ඛ සත්‍ය මොකද්ද කියලා. ඉතින් අපිට එහෙම අත්දැකීමක් තියෙනවා ගම්පහ ජාතික රෝහලේ වයසක හාමුදුරු කෙනෙක් ඉතින් හොවල් ගත වුණා. ඉතින් මං හිටියා උන්වහන්සේගේ තනියට. උන්වහන්සේ ගිහි කාලේ හිටපු ලෝය කෙනෙක් දුවදරු මල්ලු හදලා ඇවිල්ලා මහාන වෙලා තියෙනවා. අන්දරෙත් උසගෙන කොමෝඩ් එකේ වාඩි වුණා. බලනකොට සිවුර විතරයි ඉස්සලා තියෙන්නේ, අන්දරේ කොහොමද තිබෙනවා. වැඩේ කරගෙන ඔක්කොම කරගෙන හොදගෙන එනකොට මග දිගට අර වැටෙනවා යට තීවිලා ඔක්කොම. යට පිටි ගාලා යට බිම. ඒ සස්තෙන් මේ බීලා කුණු වෙලා මේ වෙච්ච ඉතින් මල අපදාවේ වයසක අයගේ ඉතාලම නේ පොඩි ළමයිගේ වගේ නෙවෙයි, කිරි නෙවෙයි, නොයි උද්දාජරවල් නේ. කොච්චර ගඳයිද කියනවා නම් රෝලේ හිටපු ලෙඩ්ඩු දිව්වා. ආපු ඥාති ටික දිව්වා හැතම්යක් විතර ඇතට. ඉතින් ඒ හැමදෙන්න එච්චර සීය කල්පනාව නෑ. ඒ හැමදෙරු ඔය බලාගෙන ඉන්නවා hina වෙවි. එතන වදරුව ඉන්න බෑ කිසි කෙනෙක් මේ අපේ තාත්තනේ කියලා නෑනේ තනල දෙවි ඔක්කොම. මම දුවනව මගට ආයෙනවා. දුවනව මගට ආයෙනවා. පස්සේ වැළවෙදි මේක දැන් කෙනෙක් නෑ වෙන මේක සුද්ධ කරවන්නවා. කවන්නෑ කියලා බොහොම මාරුයින් හිත හදාගෙන ඕක් කියන අදාලා. ආයි ඕක් කියන එන කරන්න දෙයක් නැහැ. එන කරන්න දෙයක් නැහැ පුළුවන්. නමුත් මම පස්සේ ඩිගරියව මේනකොට ඒක හුරු වුණා. හුරුනාට පස්සේ නැහැ. මේක තමයි ජීවිතේ යථාර්ථය. මේක තේරුම් ගන්න මම මේක කරන්න ඕන කියලා ආත්ම ධෛර්යයක් ඇති කරගත්තා. මරත් එහෙම පුරුද්දක් තිබුණේ නැහැ. මම එහෙම දෙයක් කරලා නැහැ ඊට කලින්. ඒකින් අර පුරුද්ද කරපො. අයින් කළා. අර හාමුදුරුවත් අරන් ගිහිල්ලා ධම්මවල නාවල හෝදවල මේව කළා. අර දුවපු නෑවේ ඇවිල්ලා කල්පනා කරනවා හාමුදුරුවද කරේ මේක කියලා හෙවා. මං කිව්වා ඔව්. ඒකනේ අපිටත් ඉන්න බැරුව අපි දිව්වා කිව්වා. ඒක තමයි වැඩේ. ඒකට මුහුණ දෙන්න ඕන. දැන් එයා ඒගොල්ලෝ ජීවිතේ සප මානසික මට්ටම බේරගන්න ඒගොල්ලෝ දුක කියන එක ඕ අත්හැරලා දිව්වා. නෑ මේක තමයි ජීවිතේ ස්වභාවය. මේක මම දකින්න ඕන, මේක බලන්න ඕන කියලා තේරුම් ගන්න ඕන. ඒක තමයි ජීවිතේ කියන එක වෙන්නේ. ඒක ඇතර මහත්තුරු වෙන්න පුළුවන්, ඔය ඥාති එහෙම වෙන්න පුළුවන්, ඔය පාටි එහෙම දැම්මට පස්සේ කරනවනේ වමනේ. ඒ ගොයාරි අඬගහලා ක්ලීන් කරන කොල්ලෙක් අඬගහලා මෙන්න මේක ක්ලීන් කරනවා කියලා කියන එක නෙමෙයි වැදගත්. ඔබම ක්ලීන් කරලා බලන්න ඕන. ඒකේ තියෙන සොඳුරු සුවඳ ඈ ඒකේ තියෙන ලස්සන බල බල තියන දේ ගෙදර හස්බන්ඩ්ලා එහෙම ඈ ගෙදර ඇවිල්ලා දැම්මම වැඩිපුර අරගෙන එහෙම ඉතින් ඊට පස්සේ තේන ජීවිතේ යථාර්ථය වන්න පටන් ගන්නවා අන්න බලන්න මෙන්න ජීවිතේ වැටෙන්න පටන් ගන්නවා. ඒක අත්විඳ දැන් මම දවසක් ගිහි කාලෙම පාරේ යද්දී මම දකිනවා මේ කකුලක් කැඩිලා හරි කපාගෙන ගිහිල්ලා හරි එක සතෙක් මේ හරකෙක්ගේ නෑ. කකුල් තුනෙන් හරක යනවා. ඒ අර තුවාල වෙච්ච තැන් කාකු වට කරගෙන ඇද ඇද කනවා. දැක්කාම ඇඟ හිරි වැටෙනවා. වෙන මොනසේ බලන්නේ අහක බලාගෙන යනවා. මමත් අහක බලාගෙන ගියායි උනාට ගිහිල්ලා ආයියා ඇවිල්ලා බලාගෙන හිටියා. මේ සතා විඳින දුක, මේ කපුටගේ ස්වභාවය, කපුට වැනි මිනිස්සුන්ගේ ස්වභාවය, සසරේ තියෙන දුක, ඔය ඔක්කොම තේරු පටන් ගත්තා. මම කපුට දැක්කාම එක පැත්තකින් දාලා මේ වගේ මිනිස්සුත් ඉන්නවා නේද මේ සමාජි කියලා. කියලා හිතනවා. ආදිවාසීන් මේ ඔක්කොම තේරුම් ගන්නවා. අරේ ආරක කාර්ක තුවාල කඩාගෙන කනකොට ඒක තමන්ගේ දෙයක් වගේ ඒක තමන්ට ෆීල් වෙන්න ඕන දැනෙනවා. මෙන්න මෙච්චර මේ වෙලාවේ මේ සතා මේකේ වේදනාවක් විඳිනවා, පීඩාවක් විඳිනවා කියන එක පේන පටන් ගන්නවා. ඒ හැම දෙයකින්ම ඇති කරන්නේ ආත්ම ධෛර්යයක් ඇති කරනවා, ශක්තියක් ඇති කරනවා. ඒ නිසා සිද්ධාර්ථ කුමාරයාණන් මේ ධර්මය හොයාගන්නේ මේ වේදනාකාරී පසුබිම දැකලා තමයි උත්සාහ කරගත්තේ මේ විමුක්තිය සොයා ගන්න ඕන, මේ විමුක්තිය මිනිස්සුන්ට දෙන්න ඕන කියලා. නැත්නම් මිනිස්සු අතරමං වෙලා. ඒසා ලෞතුරා බුදු කෙනෙක්ගේ සොයා ගැනීම, ලෞතුරා බුදු කෙනෙක්ගේ ඒ කැපවීම මිහිතලයේ කිසිදු මිනිසෙකු සමග සම කරන්නට බැරි, කවදාවත් සම නොවන අසම සම ගුණයකින් යුක්තයි. ඒ නිසා බොරුවට නෙමේ ඇත්තටම බුදුහාමුදුරුවන්ට සිත කය වචනේ පූජා කරා. බොරුවට කියන්නේ නේද සිත කය වචනේ පූජා කරමි පූජා වේවා කියලා කිව්වට බොරුවට ඒක පූජා කළා නෑ, අල්ලගෙන ඒක මගේ මගේ කියලා අල්ලගෙන, සිතත් මගේ කියලා අල්ලගෙන, කයත් මගේ කියලා අල්ලගෙන, වචනෙත් මගේ කියලා අල්ලගෙන මේ ධර්ම අවබෝධයටපත් වෙන්නේ පූජා වෙනකොටම ඔන්න අවබෝධයටපත් වෙනවා. එතකොට එහෙම පූජා කරාම කල්පනා කරන්නේ මට මොකුත් නැහැ නේ කියලා. මට මොකවත් නැහැ නේ. අර අපේ එක අම්ම කෙනෙක් කිව්වලු අවෝ මිටින් අතාරින්න ගියොත් එහෙම මොකක්වත් අවධානය ඉතුරු වෙන්නේ නැහැ නේ කිව්වලු. කාමඳුරු කියනවා ලොක්කෝම අතාරින්න අතාරින්න කියලා. ඕම අතාරින්න ගියොත් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වලු. අර ඒ වගේ ඇත්තටම ඒකනේ වෙන්න ඕන නේ. ඒක වෙන්න ඕන, මොකක්වත් ඉතුරු වෙන්න ඕනේ නැහැ. කිසිවක් මිතුරු විය යුතු නැහැ. මෙන්න මේ දේ ඉතුරු වෙන්න ඕනේ කියලා එක නැහැ. නිවන් දක්වන්න. නමුත් අර බුරුලට තියෙනවා ධර්මයෙන් දේශයෙන් අරන් දැම්මට අපිත් අර කාලයක් මේක පැහැෙනකොට මේ මනසේ නිකන් හරියට අර හටි පල්ලල්ලනවා කියන එකක් තියෙන. ඒ වගේ දංකොඩේ වගේ ඒකටම බද්ධ වෙනවා. හට්ටියත් එක්කම බද්ධ වෙනවා පිච්චිලා. අඟුරු වෙලා. ඒ දංකොඩේ එහෙම ගලවන්න බෑ. හදිස්සියට බෑ. ඒකට වතුර ටිකක් දාලා පෙගෙන්න යන වෙනවා. පෙඟුරට පස්සේ තමයි ඔබ ලේසින් ගලවලි වත් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ධර්මයේ නිරන්තරයෙන් අහනවා කියන්නේ අර දංගොඩේ ගලවන්න වතුර ටිකක් දාලා තියනවා වගේ වැඩක් ඒක. නිරන්තරයෙන්ම පෙඟෙනවනේ නේ. හිත පෙඟෙනවා. එහෙනම් පෙඟීමෙන් කාලයක් ගියාම ඒත් කෙනාගේ දංගොඩේ හැටියට තමයි. හොම ගිහිල්ලා ඉවරලා අතහරින්න අන්තිමට අකමැති නා අපිට නිම ඕන නැත්තම් මොකද කරන්නේ ආඳුරුනේ කියලා ප්‍රශ්නය අහනවා. ඊට පස්සේ කියන දෙන්නේ ඉතින් අනේ නිවන් දකින්න ඕන නැත්තම් ඕනේ දකින්න. අපි මෙච්චර බල කළ කියලා අපිට උමනා නැත්තම් ඔබ දැකලා නැද්ද අපාය යන්න කැමති වෙච්ච අය? මමල් තියෙන සිය කැමැත්තෙන් අපාය යන්න කැමති වෙච්ච අය හම්බෙලා තියෙනවා. කැමැත්තෙන්ම කියන කමන්නේ අපාය ගියාට. බය නැහැ අපාය ගියාට. එහෙමත් කට්ටිය ඉන්නේ පැය කියන පිරිස ඉන්නවා. එක දවසක් මම කෙනකින් ඇහුවා මොයි කරන වැඩ ඉතින් ඔහොම කරගෙන ගියාම කොහොම කොහේ යන්නද කියලා නිකමට ඇහුවේ මම. එයාම කියනවා අපාය තමයි හඳුර වෙන කොහොක්වත් නැහැ කියලා. ඉතින් මම ඒක පාඩ බැලුවම බලන්න මේ මිනිස්සයා සිය වචනේම සිය මුඛයෙන්ම තමගේ අපාගාමීත්වය පිළිබඳව දැනගෙන මේ දැන් කියවනවා. එයා ඒකට සූදානම් වෙලා ලැස්ති වෙලා මම කිව්වා එහෙම කියන්න හරි ලැජ්ජාවක් හරි නැද්ද බයක් හරි නැද්ද? ආයේ ඒතර තමයි හිමිතන අනිවාර්යෙන් කියවෙනවා. හොඳට අවදීන් හිටියොත් එහෙම යාගේ ඊළඟ භවෝත්පත්ති පිළිබඳව අහද්දි අනිවාර්යෙන් කියවෙනවා. මම නිකමට අහනවා නිකන් කතා බහ කරනකොට ලබනාත්මේ කොයි වගේද උපදින්න කැමති කොයි වගේ වේද කියලා මතුවෙන වචන බලාගෙන ඉන්නේ. නිකම් වචන මතුවෙන්නේ නැහැ. යංගිස ජීවිතයේද සම්බන්ධතාවයක් එක්ක තමයි ඕනම කෙනෙක්ගේ වචන මතුවෙන්නේ. මිනිස්සෙක් වෙලා උපදින්න සෑහෙන්න තරක් තියෙන්න ඕන. මේක ඕනම ආගමක කෙනෙකුට වටහා ගන්න පුළුවන්. මේකේදී අපි පොත වටහා ගන්න නෙමෙයි මතක් කරන්නේ හිත වටහා ගන්න. ඒකට හිත කාටක් තියෙනවනේ නේ? පොත වටහා ගන්න ඕනේ හිත වටහා ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ 84000ක ධර්මස්කන්ධයම දේශනා කරන්නේ මිනිස්සු ළඟට ගිහිල්ලා. ඒ කාලෙ තිබ්බේ නෑ නේ ත්‍රිපිටකේනේ. පසු කාලේ නේ ගන්තාරුඩේලවම හැදෙන්නේ. එතකොට මේ මිනිස්සුන්ට තිබ්බල ත්‍රිපිටකයක් වටහා ගන්න. ඒ පටිච්ච සමුප්පාදයක හේගෙන මුකුත් නැහැ. ඒ තැනට ගියායි මනුස්සයගේ සිත වටහාලා දුන්නා. ඉතාලම සරල දෙයක්. අපි දහමක් කියලා වෙන පොතක් වටහා ගන්න යනවා. එහෙම වටහා ගන්න කියොත් බෑ. ඒක සංකල්පයක් වෙනවා. මම සජීවීව දේශනා කරන දේ තව කෙනෙක් අහගෙන ගිහිල්ලා තව තැනකින්නම් කිව්වහම ඒක සජීවී දේශනයක් නෙමෙයි. ඒක මතවාදයක් වෙනවා. කෙනා කන්ද උඩ ඉඳන් එක්කෙනෙක් කවුරු හරි කියනවා එහා කන්දේ දුමක් පේනවා කියලා. පහල එක්කෙනා ගිහිල්ල ගෙට ඇතුළේ දුවල ඉවරලා කියනවා අම්මා එහා කන්දේ දුමක්. උඩ එක්කෙනා දැකලා කියන්නේ බිම එක්කෙනා ඇත්තද කියන්නේ බොරුව කියන්නේ. ඊට පස්සේ උඩ එක්කෙනා කියනවා මංගරේ විහිළුවා. ආයෙකට ගිහින් දුවල කියනවා එයා කරේ විහිළුවක් කියලා කියන්නේ. සත්‍ය වුණත් දෙවෙනි පරම්පරාව ගත්තොත් අනවබෝධයෙන් ඒක මතවාදයක්, ඒක දෘෂ්ටියක්, ඒක බොරුවක් බවට පත් වෙනවා. ආගම කියන එක හැදෙන්නේ හරම. දැකපු කෙනාගෙන් දෙවෙනි ගෝලයට හම්බ වෙනවා. පළවෙනි ගෝලයා තමයි කන්ද උඩදී හම්බ වෙන්නේ දෙයියෝ. දෙවෙනි එක්කෙනාට දෙයියෝ හම්බෙලා නැහැ. දෙයියෝ හම්බෙච්ච එනාගෙන් පණිවිඩේ. ඒ නිසා ආගමක් හදන්න වැඩි අමාරුවක් නෑ. පොඩි කන්දක් විතරයි හොයාගන්න ඕන. එසා පහසු වෙන්න පුළුවන් දිගින් දිගට ධර්මයේ දින්න. ඊට පස්සේ පහසුවක් වෙදෙනවා දිගින් දිගට ධර්මයේ යෙදෙන්න. කැපවීමක් කරන්න, උපාදියක් ගන්න කරන කැපවීම ධර්මයේ වෙනුවෙන් කරන්න. එච්චර කාලය වැය කරන්න. සහල් තමන් දෙකේ ප්‍රතිඵලය හැටියට හොඳ ප්‍රතිඵලයක් ලැබෙවි. ජීවිත වටිනා කියන විදියට ප්‍රතිඵලයක් දෙනේවි. අතහැරපු කෙනෙකුට කරන්න දෙයක් නැහැ, හිතන්න දෙයක් නැහැ, පතන්න දෙයක් නැහැ, වඩන්න දෙයක්වත් නැහැ, ගොතන්න දෙයක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ දෙන්න ආවෙ නැති කෙනාට. සරල උදාහරණයක් වශයෙන් කඳ නගින්න තියෙන්නේ කඳ පල්ලමේ ඉන්න කෙනෙකුට. කන්ද උඩට ගියපු කෙනාට කන්ද නැගීම කියන එක තව දුරට තියනවද? එයා කියන තව දුරටත් නැත, කන්ද නැගීම කියන එක නැත. කෙල පැමිණ අවසානයට කෙලවරට ගිහිල්ලා එයා ඉන්නේ යට දෙයක් නැහැ. ක්‍රියාව අවසන් කරනවා. ක්‍රියාව දෙන්නේ කර්මයත් එක්ක, කර්මය බන්ධයි චේතනාවත් එක්ක. චේතනා කර්ම අවසන් වෙනවා. ඉන්ද්‍රිය වලින් නිහාට ගමන් කරපු ගමන්ම ඉවරයි. ක්‍රියාව ඉවරයි. එතන ඉඳලා ක්‍රියාවෙන් කරන දේවල් නැහැ. පුරුදු කරන දෙයක් නැහැ. පුරුදු කරන්න බැසගත්තොත් එතන තමයි ප්‍රශ්නේ. එතන තමයි යාට විවේකේ නැත්තේ. මොනවා හරි පුරුදු කරන්න. නිරන්තරයෙන්ම යමක් මනස ග්‍රහණය කරන්නේ නැති හැම මොහොතකම එයා සැහැල්ලු වෙන්නේ. මොනවා හරි දෙයක් කරන්න කියපු තැන ඉඳන් එයාගේ ක්‍රියාවතුල බැඳෙනවා. ආයෙ ඒක අතහැරපු ගමන් ආයෙ ස්වභාවයෙන් එතෙට ඇදිලා එනවා. ඉස්සර අපි මම දැක්ක දේ තමයි ඉස්සර අපේ මනසේ සතුට කියන එක අපි රඳව ගන්න සෑහෙන මහන්සි වුණා. පුතජන සිට සතුට රඳව ගන්න සෑහෙන මහන්සි වෙනවා. ඊට පස්සේ සතුට රඳව ගන්න මහන්සි වෙන්න ඕනේ. අතහැරපු ගමන් හිතේ සතුට රැඳෙනවා. මොන අවබෝධය සහ අනවබෝධයයි කී හිතේ සතුට රැඳෙන විදිය. ඉස්සෙල්ලා අපි සතුට ලොකු උනන්දුවකින් උසලගෙන තියාගන්නේ හිතේ සන්තෝෂය කියන එක. උත් ඒක ඒ තියාගන්න බැ. දැන් බලන්න තරුණ අය මේ සන්තෝෂ වෙන්න මොනතරම් මහන්සි වෙනවද කියලා නේද? ඩොල්කි ගහනවා, ට්‍රිප් දානවා, පාටි දානවා, කෑම බීම කියනවා, අයියෙන් කෑ ගහනවා, සංගීත භාණ්ඩ ගොඩක් එහෙම ඕන කරනවා මේක සතුටු කරව ගන්න. හිතන්න. නමුත් ඒක කොච්චර අමාරුද? ආයාසයෙන් සතුටු වෙන්න උත්සාහ කරන, કૃතිම කර ගන්න උත්සාහ කරන. නමුත් එහෙම නෙවෙයි. ඒ දරණ උත්සාහයක් තුල නෙමෙයි, උත්සාහයකින් තොරව නිරායාසය තුලටපත් වෙනකොටම ඉබේම සනසීම කියන එක ඇති වෙනවා. ආයාසයෙන් තමයි දුක ලං කරගන්න ඕන. નિરાයාසයෙන් ලැබෙන්නේ සනසීම. ඉස්සර ආයාසයෙන් සපත ලං කරගන්න ඕන. નિરાයාසයෙන් දුක නෙන්නේ නේද? සමහර ජීවිතයේ ඉන්න කෙනෙකුට નિરાයාසයෙන් ඔබේ හිත අතහැරලා දැම්මොත් මොකද වෙන්නේ? දුකෙන් පිරෙනවා මනස ඇවිල්ලා. નિરાයාසය තුළ තියෙන දුක. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ජීවිතේ පිටා තියෙන දුක මත කියලා කිව්වා. පුතජනයගේ රහතන් වහන්සේලාගේ හිත නෙමෙයි පුතජනයාගේ හිත පිටලා තියෙන්නේ දුක මතක. නිරායාසය තුල තියෙන මේ එන්නේ දුක. නමුත් ධර්මයේ නිරායාසය හඳුනා ගන්නකොටම ඊට පස්සේ එතනද ජීවිත පරිවර්තනයක් ඇති වෙනවා. නිරායාසයේ නිරන්තරයෙන් තියෙන සැනසille ආයාසයෙන් තමයි දුක කැඳවන්නේ. ඔය කඩන චීවරයෙන් පූජා කරන කාලේ අපිත් ඔය පොඩි තරුණ වයසේ ඉන්න කාලේ අපිත් යනවා මේ අර නගර වටේ රෑට යන මොකද්ද කරගෙන යන එකට කියන්නේ කප්පු කර යනවා කියලාද මොකද්ද කියන්නේ? ඈ? ඔය කඩන චීවරය අරගෙන ගමේ පැටේ පෙරහැරට යන එකට කියනවා වෙන මොකද්ද නමක් කියන්නේ? කඩන පෙරහැරනේ. ආ කඩන පෙරහැර ඒකත් අරගෙන යනවා. අපි රටවල මේ ගම්බලතල නේද මේ නගර ගම වටේම යනවා සාමාන්‍යයෙන් හැන්දෑවේ 8 9ට වැඩේ පටන් ගත්තා උදේ 5:00 වෙනකම් යනවා හැමතැනම යනවා ඉතින් අපිත් ඉතින් ගමේ යනවා ඉතින් කට්ටිය සල්ලි භාගේ දානවා බලාගෙන ඉන්නේ ඉතින් මම දවසක් කල්පනා කරා මේක මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා මහා පරව මහා මේරු පර්වතේ දිය වෙලා ගියත් ආයි දිය වෙන්නේ කියනවා ඒදී ඊට පස්සේ කල්පනා කර කර ඉඳලා දැන් ඔක්කොගෙම කටින මේව සල්ලි එකතු කරලා ඒවට දැම්මට මම කීයක්වත් දාලා නැහැ තාම. දැන් මම කල්පනා කරා මේකට දැන් හරියන්නේ නැහැ මේකට මමත් කීයක් හරි දාන්න ඕන දැන්. මොකද මේ වගේ කුසලයක් තිබුණත් නැතත් මේක ඉබේම හරි ලැබුණොත් එහෙමනේ නිකම්මත් කියලා ඉවර වෙලා ඉතින් බොහෝ හරි මේ රුපියල් 5ක් ඉතින් තියාගෙන තිබිලා ඔක දැම්මා. ඒකට මහා මේරු පර්වතයේ දිය වෙලා ගියත් දිවෙට එක ආවා මේ රුපියල් 5 කියලා. ඒක තමයි. ඒ කියන්නේ ඒ තරම් ඝන පින්කම් කරන්න කැමති අපි අය. මහා මේරු පර්වතයේ දිය වෙලා ගියත් මේක නම් දිය වෙලා යන්න එපා. කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ පුණ්‍යාභි සංඛාරයක් බවට පත් කරගන්න හොඳ නෑ. නමුත් හොඳ දෙයි සිතින් කරන්නට ඕන. නමුත් ඔහොමම පින්කම් වරුණා කළ අවසානයේ බුදුහාමුදුර කියන්නේ මෛත්‍රී විහරණයක අසුරු සනක් ඉඳීම අවුරුදු 100ක් අර පින්කම් කරනවට වඩා වටිනවා කියන එක ඊළඟට කියනවා. එතකොට බලන්නකෝ තමන්න කොච්චර වටිනවද. හැබැයි මෛත්‍රී විහරණය තෝරගන්න තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙම නැතුව මෛත්‍රී විහරණය කියන්නේ සිර සත්‍ය සූපත් වේවා කියන එක නෙමෙයි. ඕක වැරදි විදියට තේරුම් අරගෙන අපේ ආරණ්‍යවල හාමුදුරුවරු එහෙම ඔක්කොම දාන වන්දලා ඒ මේ ඔක්කොම කළා බුදුහාමුදුරු කියලා තියෙනවා. මෛත්‍රී භාවනාව අතුරුසනක් කරාම සිව්පසයට සුසුකම් කියනවා කියලා සීල සත්‍ය සූපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා කොහොම හරි එනවා. ඒක හරියන්නේ මෛත්‍රී විහරණය කියන්නේ ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. මෛත්‍රී විහරණය අඳුර ගන්න පළවෙනි මාර්ගයේ පළ ඥානයක් අත තියෙන්න ඕනේ. එහෙම නැතුව අඳුනන්න බෑ. මෛත්‍රී විහරණය. චේතෝ විමුක්තික මෛත්‍රී විහරණය නේ. නිකම්ම නිකම් මෛත්‍රී විහරණය නෙමෙයි. අර කරුණාව නෙමෙයි. තේරුණානේ? හිතේ තරහ තියාගෙන කාට හරි කියවන්න බැරිද සීල සත්‍ය සූපත් වේවා කියලා? ඈ? එම් කියන්න පුළුවන්. හොඳයි ඔබ දහමෙන් ගත්තේ මොකද්ද? ගත්තේ නැත්තේ මොකද්ද? අතහැරීම කොයි වගේද? තමන්ගේ අවබෝධය කොයි වගේද? ආපුවට වඩා වෙනසක් තියෙනවද? තව දැනගන්න ඕන දෙයක් තියෙනවද? තාම හසුුන් නැති කොටසක් තියෙනවද? මොනවද කියලා තමන්ම තීරණය කරන්න. තමන් සතුටින්ද සැහැල්ලුවෙන්ද දැන් ඉන්නේ? කියලා අහන්න කැමතියි. නේද? නිරන්තරයෙන් අනිත් කෙනාගෙන් අහන්න ඕන ඔබ සැහැල්ලුවෙන්ද සතුටින්ද ඉන්නේ? ඒ කියන්නේ එහෙමනම් හරියා. දැන් සරලව අහන්න පුළුවන් ඔබට සතුටුයිද දැන් කියලා නේද? එහෙම අහන්න පුළුවන්. බොහොම ජනප්‍රිය වාක්‍යයක් නේද? කවුරුත් අහනවා දැන් ඔබට සතුටුයිද දැන්? සතුටින්ද ඉන්නේ දැන් කියලා අහන්නේ. මේ සමාජයේ හැමෝටම කවදත් මේ තියෙන මට්ටම මදිනි. වැඩිපුර ඕන, වැඩිපුර කණ්ඩ ඕන නේද? වැඩිපුර දෙයක් හැමතිස්සෙම ඕන, මොනවා වුණත් කමක් නැහැ. නිකන් පාරේ යනකොට හරි මිනිස්සේ කඳ ගහලා මල්ලි වෙනසක් කරමුද කියලා ගොත් ආයේ යන් වෙනසක් කරමු, මොකක් හරි එකක් කරමු. ඊට පස්සේ කියනවා මේ ඔන්න තමුසේ සරමයි සෙට් එක ගලවල මගේ අතින් තියෙනවා. ආ තියන්නම් ඕ. දැන් ඕක වෙනසක් නේ කියලා අර මිනිහ දුවනවා. දැන් ඔය වීඩියෝ දායිද? ඒ අපේ මිනිස්සුනේ හොඳටම ඇති. අපි වෙනසක් කරමු කිව්ව ගම ලෑස්ති. නේද? දැන් නෝනලා හරි ඇවිල්ලා නේ මහත්තයා ඉන්න බලන්න. ඔයාගේ මහත්තයා හරියට සලකන්නේ නැහැ නේ නේද? අපි වෙනසක් කරමුද මොකක් කරේ කියලා ඇහුවොත් හා අයියේ වෙනසක් කළා බලමු. ඈ එනත මහත්තයර කවුරු හරි කෙනෙක් කිව්වොත් උන් ඉඳලා හරියන්නේ නැහැ වෙනසක් කළා බලමු. හ්ම් නැත්නම් දේශපාලන මහතුරුයි ඇවිල්ලාත් කියන වෙනසක් කළා බලමු කියලා. වෙනස මොකද්ද කියලා වැදගන්න. අපි මොකක් හරි වෙනසක් කරමු. නේ ඒක හරි හරි පරිස්සම් වෙන්න ඕනේ. කවුරු හරි ඇවිල්ලා කියනවා ඔන්න මාසෙට ලක්ෂ 5ක ආදායමක් ලබන රස්සාවක් තියෙනවා අර දෙන්න. හැබැයි මිනිහා ඉන්නේ පාපැදියෙන්. පාපැදියෙන් ඇවිල්ලා කියනවා මොකද්ද කියන්නේ? මාසෙට ලක්ෂ 5ක ජොබ් එකක් තියෙනවා. ඔයාලට මං අල්ලලා දෙන්න. ඒක මිනිහා සරල බුද්ධියෙන් කල්පනා කරන්නේ මේ යකා කොහොමද ලක්ෂ 5ක ආදායමක් කරන ජොබ් එකක් මට දෙන්න බයිසිකලෙන් ඉන්නේ කියලා පොඩ්ඩයි සිකෙන්. පොඩක් සරල ඔලුවෙන් කල්පනා කරන එක මනුස්සයෙක් ඇවිල්ලා මට ගාතාවක් දුන්නා කියන්නේ කියලා. මණිපත්නේ හූම් කියලා කියනවලු. හත් දවසෙන් කෝටිපතියෙක් වෙනවා කිව්වා. මම ඔය කියවපු මිනිහට ගියක් තියෙනවද කියලා. නෑ මිනිහ කුලියට ගියෝ තාම ඉන්නේ. ඉතින් මං කොහොමද කතා පිළිගන්නේ කුසෝ? සරල බුද්ධියනේ. නේ? සරල බුද්ධිය. සරල තර්කයක් තියෙන්නේ. අන්නේ එතනින් කල්පනා කරන්න ඕන. අපිට සතුට දෙන්න එනවා. අපිට එක එක දෙවියන්ගේ පිහිට දෙන්න එනවා. මේ මිනිස්සු බලනකොට මේ මිනිස්සු ආවේ පිච්චි පිච්චි රබර් කෑලි දෙකක් දාගෙන හැමතැනම දුවනවා. මේ මිනිස්සු දෙවියන්ගේ පිහිට නෑ. ඉතින් ඇයි ප්‍රායෝගික තැනට එන්නේ නැත්තේ? හ්ම්? දේවාලේ වැඩ කරන කපුව දිහා නොබලන දෙයියෝ පූජවට්ටියක් අරන් යන ඔබ දිහා බලයිද? ඒ මිනිස්සේ අර හම්පට කෑල්ලක් දාගෙන පිටිපැත්තේ හැබෙත රෙදි කෑල්ලක් දාගෙන බුදියන්නේ. අර කොහොදලා හොදලා පොල් කඩු ටිකයින් කරලා ගහලා ගහලා ගියපු ඒවා. අර හම්බෙන පළතුරියක් කාලේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ මිනිස්සේගේ හිතේ අමාරුවටත් අවසානට ගිහිල්ලා ඉවරලා දෙයියෝ නෙමෙයි පිට වෙන්නේ බාහිරක. කපු වගේ නැද්ද? අවසානේ. කපු වගේ දෙයියෝ බාහිරක. අවසානේ. ඉතින් ප්‍රායෝගික මිනිසුන් බවට පත් වෙනවා නම් කොච්චර දේවල් සරලව අඳුන ගන්නට පුළුවන්ද? කොච්චර දේවල් සරලව අඳුන ගන්නට පුළුවන්ද? මම හිතන්නේ ගොඩක් දෙනෙක්ගේ ගැටලු දැන් පැන නගින් නැතුව ඇති. ගැටලු පැන නගිනකොටම මෙහෙන් පහරවා දෙනවා නේද වැටෙන්න? ඒ ප්‍රඥාව අවදි වෙලා නම් තියෙන්නේ මේ ගැටලු එනකොට නුවණින් පහරවා දිනන එතන මේ ප්‍රශ්නේ නැති වෙලා යනවා. ගුරෙන් එළියට එන්නේ නැහැ ප්‍රශ්නේ. ඒ ධර්මයෙන් අවදිය සිද්ධ වෙනකොට ඒක වෙනවා. ධර්ම අවබෝධයටපත් වුණාට පස්සෙත් වෙන්නේ ඒක. ආයේ කිසිම ප්‍රශ්නයක් උඩට මතු වෙන්නේ නැහැ. ගුර ළඟට එනකොට උත්තරේ හම්බෙලා ඉවරයි. ඇති වෙන්නේ නැහැ. සරලවම හරි ඇති උනත් ප්‍රඥාව අවදි වෙනකොටම ඒ දේ හවුස් වෙලා යනවා. මේකට උත්තරේ මේකයි. මේක කළ යුත්තේ මේකයි කිය. ධර්මයට සිත්‍යම ආගෙන සහැල්ලුවෙන් ඉන්න සහනෙන් ඉන්න ධර්මය කියලා මොකක්වත් නැහැ. ධර්මය කියන්නේ සහැල්ලුවට. තේරුණාද? ධර්මයේ කියන්නේ සැහැල්ලුවට ওই ධර්මයේ අවබෝධ වුන්නේ නැහැ කිය කිය හොය හොයා ඉන්න කට්ටියට කියන්නේ ඒක. ධර්මයේ කියන්නේ සැහැල්ලුවට, ධර්මයේ කියන්නේ සහනේ, ධර්මයේ කියන්නේ මෘදු බවට, ධර්මයේ කියන්නේ ශාන්ත බවට, ධර්මයේ කියන්නේ නැවතුණු ස්වභාවයට. ධර්මයේ කියන්නේ නැවතුණු ස්වභාවයට. උද්වේග කර ස්වභාවයක් නැහැ. අපි දැකලා තියෙනවා දැඩි උද්වේග කර ස්වභාවයන් තියෙන අයගේ කතාබහක් එහෙම කරනකොට ගිඩිගිඩි ගාලා මෙහෙ වෙවුලනවා නේද? මේ තොල අගවල් වෙවුලන මොහුනේ තැන් තැන් එහම වෙවුලනවා නේද? එහෙම එකක් සිද්ධ වෙනවා. දැඩි උද්වේග කර භාවයක් එළියේ තියෙනවා. එයාගේ ඇතුළේ තියෙනවා. කටකට ගානවා වෙවුලන. ඒ කියන්නේ ඒක එන ප්‍රෙෂර් එක ඒක එන විදියටම දැම්මොත් එළියට විශාල වේගයක්. ඉතින් අපේ සමහර ගුරුවරු මේක මෙහෙම මෙහෙම කියලා කියලා දැන් තේරෙන්නෙත් නෑනේ. ඒ තේරෙන්නේ නැති වෙනකොට ඒ කාලේ ඉතින් අපිට තේරෙන්නෙත් නෑ. අවසානයේ කියනවා මේක ඇතුලේ මොකක්වත් නෑ යකෝ කියලා කියනවා. ඒ කිව්වත් ඉතින් අපිට තේරෙන්නේ මොකද්ද ඒක කියලා හිතෙනවා. අන්න ඒකයි කියන්නේ අපි මේක ගැඹුරු විදර්ශනාවකට පත් කළා නුවණින් තේරුම් ගන්න දෙයක්, එහෙම නැතුව මෙහෙම සරලව ඉන්න දෙයක් නෙමෙයි. බැලුවාම පේන අපබ්‍රංශයක්. ඒ අපබ්‍රංශි මොකද්ද මේ අපාමී කියන අපබ්‍රංශි? මොකද්ද මේ කියන මේ අnder දෙමලේ කියලා හොයන විමසුන්නෝනේ. නොතේරෙන භාෂාවක් හැටියට නේද අnder දෙමල ආන්තර ප්‍රදේශයකට. ලංකාවේ දෙමළයි අර ඉන්දියාවේ දෙමළයි වෙනස් නේද? එතකොට හොයාගන්නවලු මෙහි කල්ලතෝනියාවනේ හොගාලා ලංකාවට ඒ අnder දෙමළ කියන මිනිස්සු. දැන් අර කියන වගේ කොහමද ඔබ දැන් සතුටින්ද? ඔබට සතුටුයිද දැන්? සතුටින්ද? සැහැල්ලුවෙන්ද? සන්තෝෂෙන්ද ඉන්නේ? නැත්තම් බහු දුක් තියෙන කෙනෙක්ද? බොහෝ දුකින් පිරිච්ච හිතක්ද? බොහෝ ගැටලු තියෙනවද? අපිට අඬන්න දුක් වෙන්න වැළපෙන්න තානමක් නැහැ නේද? අපේ ආගමේ ධර්මයේ උගන්වලා නැහැ. ඒව තානම් කියලා උගන්වලා නැහැ. අපිට උගන්වලා තියෙන්නේ hina වීම, දසන් පෙන්වා සිනහසීම වරදක්. ඇඳීම වරදක් කියලා කවකත් කවුරුත් කියන්නේ නැහැ නේ. ඒ නිසා අපි අඬන මිනිහද යා ප්‍රශ්න ආන ප්‍රොබ්ලම් කමන්නේ. hina වුනොත් අන්න පන්සලේ ඇවිල්ලා hina වෙන්නේ ඉතින් කියලා කියනවා. බඩගින්නින් මල ඒකට කමන්න බෑ. ඉන්නේ මලට ඒකට තානමක් කොයිවක්වත් දාලා නැහැ. 12න් පස්සේ කෑව. අනේ 12න් පස්සේ ගන්නවා. ඇවිදින්න බැරුව දනගාගෙන ගියත් ඒකට කමන්නේ නැහැ. දිව්වොත් අන බලන්න කිසි සංවරයක් නැතුව දුවනවා. වැරහිල යඳගෙන අර සපත්තු මහාන මිනිස්සු එම ඉඟන්න පාරයින ඉන්නවා. ආයකට කමන්නේ. හොඳට ඇඳලා බැලඳලා කිව්ව අන්න බලහම විචූරණ. ඇඳයන කියලා කියනවා. ඒ තමයි ඍණාත්මක. ඒ කියන්නේ සැප විඳින්න එපා. ඔබ සතුටින් ඉන්න එපා. ඔබ සහනශීලී වෙන්න එපා. දියුණු වෙන්න එපා. අපි සමහරලට කෙනෙක්ගේ වරදක් කියන්නේ ඒ හාමුදුරු අරස් යත සුපෝගි භෝගි හොඳ ජීවිත ගත කරන්නේ. ඒ කියන්නේ දහම දනුව හේසුකෝපි භෝගී වෙන්න බෑ තහනම්. ඒ නිසා අපේ හාමුදුරුවරු මම දන්න ඉතාම ජනප්‍රිය හාමුදුරුවෝ ඔක්කොම මාලිගාව මේ වෙනවම හදලා අවසානයේ එයාට ඉන්න පොඩි කඩුමැටි ගයක් හදාගන්න. හදාගෙන ඒක ඇතුලේ ඉන්නවා. එහෙම හාමුදුරු කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ලංකාවේ. ගියාම අපේ මිනිස්සු බල්ලයිල කියන් බලන්න මේ හාමුදුරු ඉන්නේ කඩුමැටි ගේනේ. අර ආට් එකට කඩුමැටි ගේට ගියදන් ගිහිල්ලා ඉඳ වැඩි. අර හොඳ මැට් එක ගෙනල්ලා ගහන්නේ අරකට. ගාලා අර මේක කළා ලස්සනට මේක කළා. තාහද බලන හාමුදුරු ඉන්නේ කොච්චර සරලද කඩුමැටි එකේ ඉන්නේ. මාත් හදාගන්න ඉඩ කඩ නැහැනේ. නැත්නම් නැත්නම් මං ඒකට කඩුමැටි ගහගන්න හිතාගෙන හිටියේ නිකන් පිටින් හරි පේන්න. ඒ වගේ දෙයෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ සමාජය විමර්ශන බුද්ධියෙන් හරි ප්‍රාථමිකයි, දුර්වලයි. ගැඹුරින් හිතන්න පුළුවන් ගුණයක් නැහැ. තමන්ගේ සැපේ විනාශ කරගෙන අනුන්ගේ සැපේට වෛර කරන ළඟපාත ඥාතියෙක් හරි දියුණු වෙනවා නම්, ඉරිසියා කරන්න බැරි නම් කොඩි විනයක් හරි කරන මේ ඉතාම සද්භාවයේ පිරිස ඉන්නේ සමාජ තලයේ. ඒ කියන්නේ හේතුව අපේ දහමෙන්ම තමයි මේ වැරද්ද කළා තියෙන්නේ. එබැවින් මේ සංකල්පවල පැටලෙච්ච දහමක් නෙමේ, මේ සංකල්පවලින් නිදහස් වෙන දහමයි. මේක සුඛවාදී හෝ දුක්ඛවාදී නෙමේ, මේක සැප දුක ඉක්මවා යන දහමක්. කොහොමද කියන්නේ? සැප දුක ඉක්මවා යන දහමක්. ඊළඟට අපි එනෝ නිබ්බානම් පරමං සුඛං. නිබ්බානම් පරමං සුඛං කියන තැනට එනෝ. එතකොට නිවන සැප වෙන්නේ කොහොමද? විඳීමක් නැති තැන. දැන් මනස විඳීමන්නේ මේ සැප දුක අඳුනගන්නේ, වෙන ක්‍රමයක් නැහැනේ. විඳීමක් නැති තැන නිබ්බානම් පරමං සුඛං වෙන්නේ කොහොමද? හා මෙතෙන්දි මේ කතා කරන්නේ විඳීමක් තුල හඳුනා ගන්නා සුඛය නෙමේ, විඳීම් නැති නිසාම ඇතිවන සුවය. විඳීම් නැති නිසාම ඇතිවන සුවයට කියනවා නිබ්බානම් පරමං සුඛං කියලා. එතකොට වේදයිත නෙමේ අවේදයිත. අවේදිත නිරෝධයක් වේදීත නිරෝධයක් නෑ. වේදීත නිරෝධයේ තියෙන්නේ ඒ වේද ශාස්ත්‍රවලම තමයි, ත්‍රිවේද ශාස්ත්‍රවලම තමයි තියෙන්නේ. මේ අවේදීත සෝයයි මේක පවතින්නේ වේදනාවකින් තොරව. අර උදේ එක ආත්මයගේ යම් කිසි වයිබ්‍රේෂන් එකක් චලනයක් හටගත්තනේ. ඒ චලනේ හටගන්නේ තමන්ගේ මෙතන ඉගිලිලා යන්න යමක් ක්ලාස් තියෙනවා. නිදහස් වෙන්න බලන මෙයා නිදහස් වෙන්න දෙන්නේ නැහැ. ඒක හිර කර ගන්නවා. හරියට අර ගෙදරින් අතහැරිලා කෙනෙක් යන්න උත්සාහ කරනවා, තව එක්කෙනෙක් එයාව ඇදලා නතර කර ගන්නවා. යන්නේ කෝ කියලා කෑ ගන්නවා. එහෙම නෙමෙයි, හදවතින්ම ඉඩ දෙන්න ඕන. නිදහස් වෙන්න මේ හිතට ඉඩ දෙන්න ඕන. සමහර අයද නිදහස් කරගන්න තේරෙන්නේ නැහැ. සමහර අය නිදහස් වෙන දෙයට ඉඩ දෙන්නේ නැහැ. ওই දෙකම ගන්නට සැකසෙන තැනදී තමයි නිදහස් වෙන තැනට ඉඩ දෙන්න ඕන, නිදහස් වෙන්න ඕන. එතෙන්දි තමයි ඔබට නිවන ලැබෙන්නේ. ඒකට හේතුව මේ ප්‍රධාන වශයෙන් අර ධර්ම සංඥාව වැටුණට දුක්ඛ සත්‍ය හරියට ප්‍රගුණ වෙලා නැති හින්දා මේක අතහරින්නේ. ඒ කියන්නේ ලොන්ඩරි කාර්යයෙන් ඇඳුම් ගෙනාවා. ලස්සනට ඇඳගෙන හිටියා. එක මගුල් ගෙදරකට ඇඳුම් ගෙනාවේ මේ හයරේකට. මෙනියා ඊළඟ මගුල් ගෙදර යන්නත් මේක තියාගත්තා. තියාගත්ත දාසේ ලොන්ඩරි කාර්යයත් ওই මගුල් ගෙදර ආවා. අර ඇඳුම් ඇඳගෙන ඉන්න පුජ්‍යලයා දැක්කා. දැක්ක ගමන් ඔතනම ගලෝපී කියලා පිළිසෙයි ඇඳින් ටික ගලවගෙන යනවා. එතෙන්දි මොකද කියන්නේ? කෑ ගහලා කියන ඕක අද ගෙනියන්න එපා. දැන් ගෙනියන්න ඕක තියෙන යනවා. ඕක තියෙන යනවා. ඔය අද ගෙනියන්න එපා මම පොලියත් එක ගෙනල්ලා දෙන්න. කියලා කෑ ගන්න පටන් ගන්නවා. ආන්න මේ වගේ තමයි. මේවා බුදුහාමුදුරු දේශනා කරනවානේ මේවා අපි හයර එකට ගත්ත ඇඳුම් කියලා. ඉතින් මේක අපි පොඩි එක අවබෝධයෙන් පාවිච්චි කරන්න ඕන දේ මෙයා මේක සින්නක් කරගෙන තියෙන්නේ. මේක මායය අධිගෙන යනකොට කෑ ගන්න. දැන් වයසට ගිහිල්ලා ඔය தත්ත්වය දැන් ධර්ම අවබෝධය තුළදී හොම වෙනවා. නැත්තම් ඔක ඔහොම තිබුණොත් මරණ ආසන්න මොහොතදී ලතෝනිය දෙනවා දෙවිලා ආයි කිසි රස්සයක් නැහැ. පුදුම ආසත්ත භාවකින් අයින් කරන්න සිද්ධ වෙන්නේ. කෑ ගන්නවා. බය වෙනවා, භීතියටපත් වෙනවා, නන්දරුවන පටන් ගන්නවා. ධර්ම අවබෝධ වෙච්ච කීප දෙනෙක් නැති වුණා. ඒ හැම කෙනාගේම පුදුම ශාන්ත විදියෙ නිවේසන සීගියු ජීවිත සංසුන් මරණ. අපි අර මේ විදර්ශනා භාවනා කියලා අර පොතක් ගහලා තියෙන ඒ අම්මා මේ ටෙක් දේශනා කරපු දේශනේ ඒ අම්මා නැති වුණා අවුරුදු 98ක් වෙලා. ඔහුගේ කාලේ නැති වුණේ අවුරුද්දකට අමාරුකට විතර කලින් දැන්. ඉතින් මේ ඔත්තල වෙලා හිටපු අම්මා කොහොම හරි කියනෝ දුර ඉඳලා කුරුණෑගල ඉඳලා මාව ගෙනියන්න හාමුදුරන්ව බලන්න. ඉතින් වාර කීපයක් මාවහම අපි කිව්වා අම්මා ඉන්න තව කාලයක් ඉන්න දරුවන්ට බලන්න කියලා. ඉතින් මේ ඒ වතාව අවසාන වතාවෙත් ආපු වෙලාවේ මම කිව්වා දරුවන්ට බලන්න දැන් තව ඉන්න හොම කියලා. දැන් බෑ හාමුදුරුවෝ කිව්වා දැන් බෑ. දැන් ඇති කිව්වා. ඉතින් ආයිසරයක් කිව්වා බෑ හාමුදුරුවෝ දැන් බෑ. දැන් බෑ. දැන් මටත් ප්‍රයෝජනයක් නෑ. දරුවන්ට ප්‍රයෝජනයක් නෑ. දැන් මේ කටුකොඩ මේක වැඩ කරන්නේ නෑ. ඇස්සේ ඉතින් කිව්වා එහෙනම් ඉතින් අම්මගේ කැමැත්ත. ඉතින් ගිහිල්ල දවස් 3යි නැත්නම් 4යි. එහෙනම් ඉතින් හරි ශාන්ත විදියට නිවිහැනේලා ගිහිල්ලා පුතේ මට නිදි මතක් එනවා කිව්වා. ඔළුව අත ගන්න කිව්වා. ඉතින් ඔළුව අත ගා හිටියා. එහෙනම් ගිහිල්ලා. බොහොම සංසුන්ව බොහොම ලස්සනට එයාට අර කරන්න තිබුණ ඔක්කොම වැඩ ටිකක් සම්පූර්ණ කළා. ලෑස්තියලා බොහොම ශාන්තව නිකන් නින්ද යන හා සමානව තමයි තමන්ගේ මරණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම ජීවිතේ සාන්ත මරණයකට සූදානම් වෙන්න ඕන. සහනශීලී මරණයකට සූදානම් වෙන්න ඕන. අතහැරපු කෙනාට අතහරින්න දෙයක් නැහැ. අමරණීය. ඒ අයට තමයි ජීවිතේ අපි පූර්ණත්වයට පත් වුණා කියලා සන්තෝෂය තියෙන්නේ. පූර්ණත්වයට පත් වෙච්ච කෙනෙක් කියලා සහනයක් ඇති වෙනවා. ඔබ තුල ඒ උනන්දුව පේන්න ඕන. අපිට පේන්න ඕන. අපිට දැනෙන්න ඕන. මෙයා ධම්මානුසාරී කෙනෙක්. මෙයා ශ්‍රද්ධානුසාරී කෙනෙක් කියන එක අපිට දැනෙන්න ඕන. එතන දැන්න එතෙන්ට බුදුන් වඩිනවා. එතෙන්ද ධර්මයේ වදිනවා. අපිට පේනුනෝ මෙයා මේ ධර්මානුසාරී කෙනෙක්, ධම්මානුසාරී කෙනෙක්, අතිසයින් ධර්ම අවබෝධය වෙනුවෙන් මේ කැප වෙලා ඉන්න මේ මනසක් කියලා පෙනිච්ච ගමන් එතෙන්ට ඒ වචන ටික හම්බ වෙනවා. එහෙම නැත්තම් හම්බෙන්නේ නැහැ. දැන් ඔය රබන් වගේ තිබ්බහම වැඩන්නේ. අපි මේ කියන දේ ඒක ඇතුළට මේ වෙන්නේ නිකන් ශබ්ද විතරයි. තමන් දැඩි දෘෂ්ටිධාරියෙක් නම් ධර්ම අවබෝධය කරගනියද? නෑ. තමන්ගේ දෘෂ්ටිය නිරන්තරයෙන්ම අර මෙහෙම අල්ලගෙන ඉන්නේ තදින්. ඒක අතාරින්න කියලා කිව්වත් බෑ. ඒක අතාරින්න බෑ. මම අතාරින්නේ. ඒක මත මගේ මතේ මං හිතන් ඉන්නේ මෙහෙමයි නිවන් දකින්න පුළුවන්. ඒ ක්‍රමයට තමයි මම නිවන් දකින්නේ කියලා හිතන්නේ. යදි දෘෂ්ටිධාරියට නිවන් දකින්න බෑ. තව මනුස්සයෙක් කියන කවුද? මොකද අර කෙලතළු මනුස්සයද කවුද කියනනේ? කෙලතළු මනුස්සයද මොකක් හරි එකක් කියන වචනය. කවුද තව ඉන්නේ අර නිකන් කල්පනාවක් කරේ මේ නැතුව? ඈ? ඈ? මොකද? ඒ වගේ තමයි. ඒ වගේ උදුවියටත් නිවන් දකින්න බෑ. කියන්නේ කම්ම තේරෙන්නේ නෑනේ. කරනවට අහගන්න කන්තෝරන් හරි අමාරු. ඊළඟට තවත් ධර්ම අවබෝධය කරගන්න බෑ නපුරුසකයට. නපුරුසකය දැකලා තියෙනවද? මේ හන්දාවට න්ියුස් බලනකොට දීප දෙනෙම බලගන්න පුළුවන්. දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න බරගාන පාර්ලිමේන්තුවේ ඇතුළේ ඒගොල්ලෝ කතා කරන්නේ හායි මෙයා කියලා කතා කරනවා. ඒ වගේ අයටත් ඒගොල්ලන්ගේ මොකද පිරිමිත් නෙමෙයි ගෑනු නෙමෙයි දෙකම නෑ. සමහර වෙලාවට එක කරන කරාබුවක් දාන්නේ ඒකෙන් අදහස් කරන්නේ යා මම බාගෙට ගෑනු කියලා. එක්කෙනෙක් හිටිය දැන් නෑ යා මෙතන. එක දෙකටම දාපියකෝ නේද? අර සිතාද ගුහරේ. බොරු කියන්න ඕනේ. අපිත් ওই තරුණ කාලේ සංගීතයකට හරේ මේ විනෝද ජාතිකාව යන කාලේ නිකන් අර අමුණන ගෑලි අපිත් දාලා තියනවද කොහෙද? හැබැයි ඒ කාලේ බාගට ගෑනු තමයි. ඒකත් පිළිගන්න ඕනේ. ඒ කාලේ ඒව තමයි සම්පූර්ණ ඒ අෂ්ටපුරුෂ පුද්ගල සත්වල් නෑ ඒ බාගෙට. නම් ඔකම මම ගිහලා ආමුදුරු ෂර්ට් එකක් අඳින්නේ බාගෙට මොකද කියලා නේද? ඒක හොඳයි. ඒක එහෙම ඇඳහම අඳුරන්නත් පහසුයි. සිවුරට ඒක ගැළපීමක් තියෙනවා. මේ ඒක ලේසියට හොඳයි. ඒක දැන් ওই කාන්තාව කියන වචනේ හැදිලා තියෙන්නේ කාන්දම කියන වචනයත් එක්කලු. දැන් කාන්දමේ ස්වභාවය මොකද්ද? ඇලෙන ස්වභාවය කාන්දම. එතකොට හිතේ ඇලෙන ස්වභාවය වැඩි පිරිසක් ඇදියට තමයි පිරිමි අය දැක්කේ කාන්තාව. නමුත් ඇලෙන පටන් ගත්තොත් එහෙම පිරිමි ගැහෙනුයි කියලා එහෙම ભેදයක් නැහැ. ඔය හිත ඔහි ඇලෙනවා. නමුත් දැන් මේ වෙනකොට වැඩිපුරම නිවන් අවබෝධය ලබාගෙන තියෙන්නේ කාන්තාව. පිරිමි සුළු ප්‍රමාණයක් තියෙන මේ අපේ මේ ප්‍රේමචන්ද්‍ර මහත්මයා වගේ අය ඉන්නේ. තව අපේ මහතුරු ඉන්නේ. ඒ වගේ සුළු පිරිසයි ඉන්නේ. ටික පිරිසයි ඉන්නේ. ඒ අවබෝධ කරගත්තේ නැති පිරිසක් කොතෙන්දයි තියෙන්නේ? ඒගොල්ලොත්යි තියෙන්නේ කාන්තාව කියන ධනෙට තමයි. ඒ නිසා ධර්ම අවබෝධය කර නොගත් හැම පිරිමියෙක්ම කාන්තාවක්. ඉන්න පිරිමි 3-4 දෙනත් ලැබුණ වැඩසටහනට නැහැ. මොකද හේතුව මමත් බනහන කාලේ මට කාලෙ ඉන්නම බැරි වචනේ ඕක තමයි. මං හිතන්නේ ওই වචන නිසාමයි මං ඉක්මනින් ධර්ම අවබෝධය කරගත්තේ. ගියපු ගමම්ම කියන්නේ ඕක. කියපු ගමම්ම මට කාලා ඉන්න බෑ ඕක. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? ධර්ම අවබෝධය කර නොගත් හැම කෙනෙක්ම කාන්තාවක්. දැන් ඔයගොල්ලෝ පිරිමියෙක් කියලා ආඩම්බරයට ඉන්නෝනේ. අපි පිරිමින්ටත් එහා පැවිද්දෝ කියන ඇතුලේ පොඩි මේවකක් තියෙනවා. බොරු කියන්න ඕනේ නැහැ ධර්ම අවබෝධය කර නොගත් කෙනාගේ අර පිරිමි මාන්නයටත් එහා ගිහිල්ලා ඒ නායකත්වයේ මාන්නයක් එක්ක අපි පැවිද්දෝ කියලා. ඒ පුරුෂාධිපති උප්පරිමෙන් ඒ මේ මාන්නයක් හැදිලා තියෙන්නේ. ඉතින් ඒ මාන්නයට මේ ගැහණිය කියන වචනය එකතු කළාම ඉතින් හරි දරුණුවට දැනෙනවා මේක. හැබැයි ඉතින් ඒ රිදුමත් එක්ක ඇයි මට රිදෙන්නේ කියන කතාව අපි පරීක්ෂා කරලා බැලුවා. ඒ රිදෙන්නේ අපි ඇතුළේ රිදෙන්න මොකක් හරි එකක් තියෙන නිසා. කියලා තේරුම් ගත්තා. එහෙම තේරුම් ගන්නකොට වටා ගන්න මහන්සිය නැතර අවබෝධයටපත් වුණා. ඒ අවබෝධයේ සතුට තමයි, ඒ ධර්මයේ සතුට තමයි ජීවිතේ ලැබපු හැම සීලම දෙයට වඩා ඉහළින් ශ්‍රේෂ්ඨත්වයෙන් විශිෂ්ටත්වයෙන් පවතින්නේ. මං පන්සල් හදන්නේ කියලා එහෙම අප්‍රමාණ මහන්සියක් වෙහසක් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ. වෙලක් නැහැ. බොහොම සහනශීලීව දැන් අපි සන්තෝෂ වෙනවා. මේක අපේ මේ මැතුමා නේද? තනි සහයෝගයෙන් තනි සල්ලි වලින් මේක හදලා මෙහෙම පූජා කරා. නැත්තම් මේක මේක හදන්න ගියා නම් එහෙම මොනතරම් වදයක් දෙන්න ඕනද මිනිස්සුන්ට? නේ ලේසි නෑනේ. පුදුම දෙයක් තියෙනවා. නමුත් එහෙම වද බන්ධන වලට ලක් කරලා නෑ. ඒ කියන්නේ සන්තෝෂ වෙනවා. ඒ වගේම පින්නතුන් මුලාවකට පත් කළා නෑ මේ පින් වලින්. මෙච්චර දුර යන්න පුළුවන්, මෙච්චර දේවල් ලැබෙනවා, මෙච්චර දේවල් ලැබෙනවා කියලා. තමන්ගේ සිත වර්ධනය කරගන්න මට්ටමට තමයි තමන්ට සහන ලැබෙන්නේ. පූජාවක් කළපමණින් එය පූජාවක් වන්නේ නැත. පරිත්‍යාගයක් කළපමණින් ඒක පරිත්‍යාගයක් වන්නේ නැත. තමාගේ සිත ඒ අනුව සකසා ගත්ත ආකාරයට, නිදහස් කරගත් ආකාරයට, ඒ තුලින් තමන් ලබන්නා වූ ආත්ම තෘප්තියක් ලබන්නා වූ ස්වභාවයට අනුවයි තමන්ට පිනක් සැලසෙන්නේ. එහෙම නැතුව සැලසෙන්නේ නැත. ඒක හොඳට තේරුම් කරගන්න ඕන. ඔබ දවසින් දවස අඩු කරගන්න ඔබේ තණ්හාව, ඔබේ මාන්නය. ඔබ දවසින් දවස ඔබ අඩු කරගන්න ඔබේ මනසේ තියෙන තද ගතිය. පන්සල් වල ඉන්නව නේද මහදායකයෝ, ලේකම් බුරු හරේ මේ අය, සභාපතිලා මෘදුද බලන්න? හරි දරුණු. ඒගොල්ලෝ හරියට හමුදාකාරයෝ වගේ. හමුදාකාරයෝත් ඉන්න හොඳ මෘදු අය. ඊටත් වඩා ඒගොල්ලෝ තදයි. සමහරවිට භාවනා මධ්‍යස්ථානයේ කාර්යාලයේ ඉන්න මිනිස්සයනේ භාවනා කරන්න දිනයක් ගන්න කියන දන්නොදා ගන්න බෑ. දැන් මේ දාන පස්සේ ලිස්ට් එකට දාලා ඉන්න පස්සේ මොකේලෝන. ඒ තමයි ස්වභාවය. මෘදුකම ඇති වෙලා නැහැ. මාදායකය වුණා, පින්කම් කළාම අවසානයේ හාමුදුරුවන් එක්කත් වලියක් වුණත් ඇද ගන්න මට්ටමේ, රණ්ඩුවක් වුණත් ඇද ගන්න මට්ටමේ ගුරුසු මනසවල් තියාගෙන තමයි වැඩ කරන්නේ. හැබැයි කොඩි වැල් දානවා, පාවඩ එල්ලනවා, මල් පූජා කරනවා, බෝමලු හදන ඔක්කොම කරනවා. තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව අයින් කරගෙන නෑ. මෙහි නෑ නේ. මේ එහෙම කෙනෙක් නෑ. මෙහි සභාපති කෙනෙක් නෑ, ලේකම් කෙනෙක් නෑ, උපලේකම් කෙනෙක් නෑ, සංවිධායකයෙක් නෑ, මොකෙක්වත් නෑ. ඒ කරුණු කරනවා. ක්‍රියාව තුළ ඒගොල්ලෝ ඉන්නවා. තනතුරවල කිසිවෙක නැත. මේ ආයතනයේ නායකයෙකුත් නෑ. උපනායකයෙකුත් නෑ. මහානායකයෙකුත් නෑ, සභාපතිලත් නෑ, ලේකම්වරුත් නෑ. ඒ නිසා සාන්තව පවතින. සංවිධායකයෙකුත් නෑ. මම ඇහුවාම කට්ටියගෙන් පත් කරන්නද කියලා. හා කෝ එපයි ගෝ, ඒ තියෙන එක තියෙනවා. මේ තියෙන විදිය හොඳ නෑ හැමෝටම. එහෙම පත් කරන්න බෑ. පත් කරපු ගමන් අර සම්තුර ගන්නවා. එකට ගන්නවා. ගත්ත ගමන් ඉවරයි. බලන්න ඔබ මෘදුද? වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය මුල් කරගත්ත නැගී හිටීම ඔබේ මනස තුල තියෙනවද? ඒවා දකින්න දකින්නවනම් ඒ දේවල්ම ප්‍රහාණය කරගන්න, ඒවම දිය කරගන්න, ඒවා අත්හරින්න තමන්ම පුරුදු වෙන්න ඕන. කොහොමද අත්හරින්නේ? අවබෝධයෙන් ඔබ ඒකට පෝර දාන්න එපා. අවබෝධයෙන් පෝර දාන්න එපා. දැන් සමහර අය ඉන්නවා විනෝදෙට අනිත් අය තරහ ගස්සනවා. විනෝදෙට තරහ ගස්සනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔහුත් හෝ ඇයත් ඇගේ සිතේ එහෙමනම් තරහ යෙදුනහම තරහට කුහර දානවා. ඒක කර්ම විපාකයේ හැදියට ඇති වෙන්නේ මොකද්ද? එයත් තරහ වැඩි පුජ්‍යලේ චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා කෙනෙකුට තරහ යනකොට අපි එයාව තරහ ගස්සන්න හොඳ නෑ. යාව නිවන් දෝන. මේ ලෝකේ කිසිම මිනිස්සෙක් තව මිනිස්සෙකුට යටත් නෑ. රාජකාරී අනුහරි වෘත්තිය ඒ தත්ත්වේ නිසා සර් කිව්වට යටහත් පාත්කම් පෙන්නුවට සරියුඩ් ගැහුවට එක මිනිස්සෙක් තව මිනිස්සෙකුට යටත් නැහැ. නෝන මහත්තයරට යටතුත් නැහැ, මහත්තයා නෝනට යටතුත් නැහැ. දරුවන්ට අම්මා තාත්තා යටතුත් නැහැ, දරුවොත් අම්මා තාත්තට යටත් නැහැ. ඒක තමයි ඇතුලේ තියෙන මානව ගතිය. මම කියන්නේ යටත් වෙන්න ඕනක් නැහැ කියලා. යටත් වෙන්න ඕනක් නැහැ. ඒක කවුරුත් තේරුම් ගන්නත් ඕන. මොකද යටත් වෙන්නේ? තමන් යටත් වෙන්න ඕනත් නැහැ, තමන්ට යටත් වෙන්න ඕනත් නැහැ. එතන අපි තේරුම් ගත්තා මානව අයිතීන් ආරක්ෂා වෙනවා. සියලු දෙනාම රජවරු. යදහත් පහත් පැවතුම් ඇති බවද, මේ උසුස් උසස් විශිෂ්ට ගති පැවතුම් ඇති බවද. ලද දෙයින් සතුටු වීම නොවේ, සතුටු විය හැකි දෙයක්ම කරන්නට කටයුතු කිරීම. වැඩිහිටියන්ට ගරු කිරීම නෙමේ, ගරු කළ යුත්තන්ට ගරු කිරීම. කරන්න බැරි වැඩ නොකර හිටපං කුළු නෙමේ. නොකල දෙයක්ම ලෝකයේ කරන්නට උත්සාහ කරපං ගොළුවෝ කියලා උගන්වන්නවා. දැන් අපි ගම්වල කියන්නේ කරන්න බැරි වැඩ නොකර හිටපං ගොළුවෝ කියලා තමයි කියන්නේ. එහෙමනේ ලෝකේ කරපු නැති වැඩක් කරන්න ඔබ උත්සාහ කරපං ගොළුවෝ. නව නිර්මාණයක්, නව දසුනක්. මට වඩා ඉහලින් නොයා හිටපං කියලා නෙමේ නිරන්තරයෙන්ම කියන්න ඕන. ඔබට මා අභිභවා යා හැකිනම් එය බොහෝ අගනේය. ඔබ බිරිඳට කිය යුත්තේ ස්වාමි ගුරුසෝරු, ඔබට මා අභිභවා යා හැකිනම් වහා අගනේය. බිරිඳත් කියන්න ඕන ස්වාමියට, ඔබට මා අභිභවා යා හැකිනම් වහා අගනේය, බොහෝ අගනේය. මමත් ඔයත්තන්ට කියන්නේ, ඔබට මා අභිභවා යා හැකිනම් බොහෝ අගනේය. ඔබත් එසේ හිතනවා නම් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේත් අපි අභිභවා යනවා නම් බොහෝ අගනේය කියලා හිතනවා නම් කවුරුත් දියුණු වෙලා එතකොට. ඒ මට වඩා උඩින් යන්න බෑ කාටද? ඒ මිනිහගේ தත්තේ ඉන්න බෑ ඔක්කොම හැමදාම. එවනේ කව නේද? අවසානේ කියන කපුටෙකුට වච්ච යන්න බෑ කියලා කියන්නේ. බෑ හැබැයි කපුටු නම් පියාමිනෝ උඩින්. කීවට කියන්නේ කපුටෙක්වත් යන්නේ නැහැ කියලින් කියලා. කවුඩෙක් නෙමෙයි කූඹියෙකුට උනත් අපි කියන්නේ යන්න ඉහළින්. ඒක තමයි සම්ද. ඒකෙන් අපි යමක් ඉගෙන ගන්න ඕනේ. අපි බවා යන්න දෙන්නේ. අපි බවා යන්න දෙන්න ඕන. අපි ඉතින් අපි බලනවානේ එතකොට අපි කොහොමද අභිභවා මේ මනුස්සයා ඉහළට ගියේ කියලා. අපි බවා යන අය දකින්න තේරුම් ගන්න අපි මහන්සි වෙන්න ඕන. පිරිසිදු හිතට, පවිත්‍ර හිතට කළ හැකි දේ බොහොමයි. එනිසා පිරිතුරු පවිත්‍ර සිතක් සාදා ගන්න හැම මොහොතකම සූදානම් වෙන්න. ඒක තමයි ඔබේ වත්කම. ඒක තමයි ඔබේ ධනය. හැමදෙනාට.